හොඳයි, හඳ සන්තෝසයි. සාදු සාදු සාදු. එහෙමනම් ඥාත වතාවක් සාදු කීමෙන් මම අද දවසේ වැඩසටහන පටන් ගමි. සාදු සාදු සාදු. එහෙමනම් සුපුරුදු පරිදි අද තත් මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන කමටහන්ගේ යුගාවචරයන්ගේ කමටහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. අද දවසේ වැඩසටහන කමටහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අති පූජ්‍ය පූජනීය ධම්මජීව සුවලොක් ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම ඉන්ද්‍රා මහත්මියට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. පළවෙනි අද මට වාර්තා තුනක් ලැබිලා තිනවා ලිඛිතව. චැට් එකෙත් එකක් ලැබිලා තියෙනවා. වාර්තා ඉදිරිපත්
වීම
අවසරද ස්වාමින් වහන්ස?
ඔව් පටන් ගන්න.
ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. දැනට අවුරුදු දෙකක් පමණ කාලයක සිට දිනපතා පැය දෙකක් පමණ කාලයක් භාවනා කළා. නමුත් මාස 4කට පමණ සිට භාවනා කරන කාලය ක්‍රමයෙන් අඩු වුණා. ළඟදී සිතට තද කෝපයක් ඇති වුණා. එය ගෙවල්, ගස් සහ වෙනත් දේ කඩා බිඳගෙන කැරකෙන ටුනාඩෝ එකක් ලෙස සමාන කළ හැක. එවිට සිත එකලස් කර ගැනීමට භාවනා කරන්න සිතුණා. නමස්කාරය කියා පන්සිල්ගෙන වඳින විට සිත ටිකක් නිවුණා. ඉන්පසු පරයන්කේ හුස්ම හතරක් හුස්ම සිහින් වී ගියා. මිනිත්තු 10කටත් අඩු කාලයකින් පරයන්කෙන් නැගිට්ටා. ඒ වෙන විට හිත ඉතාමත් සුවදායක අරුණලුවේ ඇති නිල්තන ලිල්ලක් තත්වයට පත් වී තිබුණා. මේ අත්දැකීම අනිත් අයගේ ප්‍රයෝජනය උදෙසා බෙදා ගැනීමට අදහස් කළා. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔය විතර භාවනා කරන කෙනා තමන් පිළිබඳවම චෝදනා කරගත්තට මම දැන් භාවනා අඩු වෙලයි කියලා හුඟක් වෙලාට වෙන්නේ භාවනා නොකරුවට මයින්ඩ්ෆුල්නස් එක කන්ටිනියු කරනවා. මයින්ඩ්ෆුල්නස් එක දිගට පවතිනවා. යා ඒක ගණන් ගන්න නෑ. මොකද සම්ප්‍රදාන කුල භාවනා කියන්නේ ඉඳගෙන ඇද්දික වාගෙන කකුල අතප්පිට අතක් තියාගෙන එකනේ. ඉතින් මේ මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් සතිමත් භාවයේ, අවදි භාවයේ, අප්‍රමාද භාවයේ දිගට යනවද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ අමර අකරතැබ්බයක්, අමලියක්, කරදරයක්, හිතේ කෝපයක්, තද රාගයක් ආපු ඉච්ච දවසට. ඉතින් එතකොට හිත වෙනද වගේ අර ආපු අමලියට කරදරයට නතු වෙන වෙනුවට එයාට හිතන විකල්පයක් වශයෙන් මේ සතිය දාලා බලන්න කියලා. අන්නේ කල්පනාව තමයි බෝසත් කල්පනාව කියන්නේ. වෙනදා ඉත අපේ අර තරහට අහු වෙනවනේ. ඒක තමයි අභාවිත මනසක ඇති. භාවිත මනසට විකල්පයක් හිතුවා. මෙච්චර වගේ වෙලාවට සතිය වඩන්න බැරි. ඒ වෙලාවේ සතිය හොඳට මතක තියාගෙන සතිය පුරුදු කරන්න බෑ. පුරුදු කරපු සතිය ක්‍රියාවත් කරන්න බලව. ක්‍රියාවත් කරාට පස්සේ අර මුල් හිතම තියෙන දැන් අර ආවේග වෙනුන සතිය දාන්න කියලානේ. ඉතින් ඒක අර කැඩෙන දීගයකට තමයි යන්නේ. එතකොට හේව නැල්ලත් ඇදතර තමයි පේන්නේ. එතකොට අර රාගයට, ද්වේෂයට ඉඩක් නැහැ. පුළුවන් විදියට දන්න විදියට අර කරලා පුරුදු රත් සතිය තන ගන්නවා. ඇවිල්ලා ආසනේ වාඩි වෙනවා. එතකොට පුදුම හිතෙනවා. ඒක හිතනකොට යා ගොඩක් පියවර පහු කරලා ඉවර සතිය වඩලත් තියෙනවා. තමන් වලට සතිය අවතක්සේරු කරලත් තියෙනවා. නමුත් අමලියකදී කාර්යදේක ඉදිරිපත් වෙන තරමට සතිය තියෙනවා ක්‍රෙඩිබිලිටි එකක්. එහෙම නැත්නම් විශ්වසනීය භාවයක්. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙන අනික් සියල්ල පාවා දෙනවා. අපි ওই චරිතේ නම් සතිය එහෙම කරන්නේ නැහැ. සතිය ඒ වෙලාවෙත් බලාපොරොත්තුක් ඇති කරනවා. ඒ නිසා මෙහෙත් මේ පශ්චාත්පද ආයතනේ ලොක්කයිලා කියනවා අපි සතිය වඩන්න ආදර්ශයට ගන්න කැන්සර් patients ලයි කියලා. කැන්සර් patients ලට කොහොමද සතිය බලව? කොහොමලා අතහැරලා මිනිහත් අතහැරලා ඉන්නේ ජීවිතේ. මොකක් ජීවත් වෙනවා. ඊටමතරව අපි මේ දවස්වල මේ සිරකඳුරු වල කුඩු ගහලා නාස්ති වෙච්ච අයගේ, ළමා දූෂණයට ලක් වෙච්ච අයගේ හිත වලට දීලා බලනවා. ඔක්කොටම නම් බෑ. ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් හිතනට වැඩිය ප්‍රතිශතයක් අරගෙන හිතනට වැඩිය වේගේ ඒ සතිය තහවුරු කරනවා. සතියේ තියෙන ආනිසංස තහවුරු කරනවා යමලියකදී. එතෙන්දි තමයි බුදු සරණ කියන්නේ අපි. බෝධිසත්වයා බුදු වෙන තැන. ඉතින් ඒ නිසා බෙදා හදාගත්තට කැමැති තවදුරටත් ওই විදිහට සුලිසුලං කුණාට ටොනෝඩා පැමිණේ ටොනාඩෝ පැමිණේවා කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ දෙවන වතාව ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. හිඳගෙන සිටින කය වෙත අවධානය යොමු විය. හුස්ම රැල්ල නිරීක්ෂණය විය. හිත හුස්ම සහ සිතිවිලි අතර දෝලනය වී නින්දට වැටුනි. නින්දේ සිටි අත්දැකීම් මතකයේ නැත. අවදි වීම නිරීක්ෂණය වූයේ ඉදිරියට නැමී ඇති කය නිරීක්ෂණය වීමෙනි. කයක් වැනි දෙයක් නිරීක්ෂණය වූ අතර නැවත මතකයක් නැති නින්දට වැටුනි. මෙසේ තුන් සැරයක් පමණ අත්දැකීමි. අන්තිම වාරයේ අවදි වීම ප්‍රබෝධ මත්‍ය වචනයට නැගිය නොහැකි අත්දැකීමකි. ටිකකින් කයේ වේදනා දැනෙන්නට විය. හුස්ම තිබෙන බව ප්‍රකට නැත. පපුව ප්‍රදේශය හිරවෙනවා වැනි අත්දැකීමක් විය. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබේවා. සාදු සාදු සාදු. එපමණයි ස්වාමීන් වහන්ස.
අපිට මතක තියෙන මතකයන් සියල්ලම දුක පිණිස පිහිටනවා. මතක තියෙන්නේ නැති නැත්නම් මතක නැහැ වාගේ තියෙන මතකයන් වගේ තියෙන එක නිවන් පිණිස පිහිටනවා. හැබැයි ඒ තුල මතක නැහැ කියන කැල තුල මම යන්නේ. ඉතින් ඒ නිසා ඒක මගේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අවසානයේදී ඒක සාහතික වෙච්ච වෙලාවට ලෝකේ තියෙන උසස්ම සැපේ ලැබෙනවා. ඒ නිසා අපිට මේ මතක තතහන් තබා ගැනීමක් වශයෙන් තමයි අපි සතියත් අඳුල්ලා දෙන්නේ. නැත්නම් අන්තිමට සතිය අපිට අඳුල්ලා දෙනවා. එහෙම නැති දෙයක් අපේ ඇතුලේ තියෙනයි කිය. මතකේ හිටින් නැතිවමත් තියෙන එක මටත් අයිති නැහැ. ඒක ගෑනු පිරිමකමකුත් නැහැ. ඒක ගොඩාක්කල් භාවිත කරන අයට විතරයි අඳුන ගන්න පුළුවන්. හැම කෙනා ගාවම තියෙනවා. ඉතින් ඕකම গুপ্ত බලයක්, එහෙම නැත්නම් ආධ්‍යාත්මික බලයක්, එහෙම නැත්නම් ආගමික ශක්තියක් කියලා තමයි කියන්නේ. කමන්නේ නැහැ. නමුත් මේ මතකයට ගිජු මිනිස්සුන්ට කවදාවත් එතෙන්ට යන්න බෑ. මතකය කියලා කියන්නේ අතීතයේ පිළිබඳ පශ්චාත්තාවයක්. ඉතින් ඒ නිසායි මතකයේ තුලින් තමයි අමතක වීමට යන්නේ. අමතක වීම මට අයිති නැහැ. නමුත් ඒකට වගකීමක් බාර දෙන්නනවා. නැවත නැවතත් හිතේ එතෙන්ට යෑම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න, ඒකට අනුග්‍රහ කරන්න කියලා කියනවා. ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි බහුලීගත භාවය කියලා කියන්නේ. ඉතින් ඒකට දැනෙමිතිකන් Taman තුලමයි තියෙන්නේ. මම මේ කරන්නේ ඒක ටිකක් උත්ප්‍රේරණය කරලා පෙන්වන්න එක විතරයි. ඉතින් ඒකටම යන්න පින හැම කෙනාටම තියෙනවා. අනික් අයට මේ කෙනාට අනික් කෙනාට වැඩිය මේ කෙනාට ඒකේ කලපුරුද්ද තියෙනානේ. අන්න ඒකට අනුග්‍රහ වෙන විදිය ජීවන රටාව සකස් කරගන්න කියලා කියන්න පුළුවන්.
මේයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි වතාව chat එකකින් ආව වතාවක් ඉදිරිපත් කිරීමට අවසරද ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පරයන්කයට වාඩි වී හුස්ම අරමුණු කර ස්වල්ප වේලාවකින් හුස්ම රැල්ල නොදැනී ගොස් හිත හිස් අවකාශයකට යොමු විය. එම හිස් අවකාශය හාත්පස පැතිර ගියේය. ශාරීරික කියා කිසිවක් හඳුනාගත නොහැකි විය. සිතට පැබින නොපෙනී ගියේය. නැවත එම හිස් අවකාශය තුල දැනීම් රාශියක් ඇති විය. එම දැනීම් විවිධ ආකාරයෙන් ඇති වී නැති වී ගියේය. ටිකකින් ඒ කුඩා අංශ වලට වෙන් වී සෑම තැනම විසිරී ගියේය. ඉතිරි වූයේ විශාල හිස් අවකාශයක් පමණි. සිතුවිලිද නොමැති විය. එම හිස් අවකාශය ඉතා ප්‍රසන්න විය. සැහැල්ලුය. සෑහෙන වේලාවක් මෙලෙස ගත විය. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එපමණයි ස්වාමින් වහන්ස.
ඔගේ පේන ජවනිකාවත් නැත්නම් නොපෙනෙන්නේ නොදන්නා හිස් ජවනිකාවත් දෙකේ ක්ෂය වීම දිහා බලන්නේ. පේන බව නැති වෙන තැන හිස් තැනේ අවදි තැන. හිස් තැන අවදි වෙන, හිස් තැනේ නැති වෙන තැන, පේන තැන අවදි වෙන තැන. අනේ ඉචිචි මතක් කරපු ඒ අවස්ථා දෙකේ ක්ෂය වෙන ස්ථානේ බලන්න, එහෙම නැත්නම් වැය වෙන ස්ථානේ බලන්න පුරුදු කරන්න ඕනේ. මොකද නැත්තම් ඒකට හිත බීතිකාවක් තියෙනවා. ওই දෙක අතර වෙනසක් නැහැ. නැති වෙනවා දෙකේම හමාරේ දකින්න පටන් ගත්තොත්, ඡේවීම දකින්න පටන් ගත්තොත්, වැයීමේ දකින්න පටන් ගත්තා. ඒකට සාමාන්‍ය හිතේ අපේ හිතේ නර්වස් සිස්ටම් එකේ එහෙම ලූප් එකක් නැහැ. අපේ හිතේ තියෙන්නේ හට ගන්න තැනයි පවතින තැනයි බලන්න විතරයි. ඒ නිසා දන්න දේ හමාරෙත්, නොදන්න දේ හමාරෙත්, ඡේවීමත් වැයීමත් දැකීමේ ඒ නියුරොබික්ස් එහෙම නැත්නම් ස්නායු පද්ධති හැදෙන්න දැන් ලෑස්තිලා තියෙන. ඒක පොඩක් ස්ටර් කරන්න ඕනේ. ඒක පොඩක් කැටලයිස් කරන්න ඕනේ. ක්ෂේවීම දකින්න ලැබේවා කියලා. ඉතින් ඒක ටිකක් මාරාන්තිකයි. ඒක ටිකක් සිව්සයිඩල්. ඒක ටිකක් නැස්චාර්තයි. ඒක ටිකක් නිහිලිස්ට්. එහෙම නැත්නම් උච්ඡේදවාදී වාගේ. නමුත් බැලුවොත් අර ඉස්සලා දෙන්න කිව්වා වගේ සුවිශේෂී වූ ශාන්ත භාවයකට දොර ඇරෙනවා. අපි ඒක මේ වෙලාවේ සතියෙන් බාර ගන්නවා. කරලා බලන්නකෝ. කරලා බලලා අර වගේ අපිට විස්තර කරන්න කියලා කියනවා.
නිමයි ස්වාමීන් වහන්ස, තවත් ලිඛිත ප්‍රශ්නයක් ලැබී තිබෙනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන දෙපතුල් වලට සතිමත් වෙමින් සක්මන් කිරීම ආරම්භමි. සීතල හා උණුසුම් වරින් වර දැනේ. ටික වේලාවකින් පතුල් වලට වතුර පෑගෙනවා මෙන් දැනෙන අතර සක්මන අවසන් වන තෙක්ම එසේ දැනේ. සතිමත් පරයන්කය ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සතිමත් වෙමින් පරයන්ක ඉරියව්වේ සිටින අතර පැය භාගයක් පමණ යන විට ඉවසාගත නොහැකි ලෙස දෙපා වේදනා දෙයි. දිනකට පැය දෙකක් භාවනාවේ යෙදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
ඔය ඒ පැක් දෙකක් යනකොට එන වේදනාව නයි තියෙන ස්වභාවිකයි. සාමාන්‍ය පැය කාල විතර වෙනකොටම වගේ නේවා දැන් ඉක්මවලා තියෙන්නේ. නමුත් මේකත් බලබලා හිටියොත් මේකෙත් ටික වෙලාවක් යනකොට ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන් ගතියට මේ හිතේ කයේ කර්මන්‍ය භාවයක් ඇති වෙනවා. ප්ලාස්ටිසිටි එකක් එනවා. ඒක මේ වෙලාවට කරත කාය දරතයක් පරිලාහයක් විදිහට තමයි තේරෙන්නේ. ඒ කාය දරතේ පරිලාහය පෙර නිමිත්තක් කරගන්න. මම දැන් සතියේ තා පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන්න යන්නේ බුල්ඩෝස් කරන්න යන්නේ. ඒ බුල්ඩෝස් කරන දාන පටන් ගන්න ඔතනින් තමයි. එතෙන්ට යනකම් සාමාන්‍ය ඉදිනදා දැනවිතිකම යනවා. ආවෙ නැත්තම් නිකන් ආවොත් බලයින මේක පොඩ්ඩක් තව තල්ලු කරලා හොල්ලලා තියලා තමයි මම අද යන්නේ කියලා. එහෙම මෙ යනකොට ඔගේ සීමාවක් නැහැ. සීමාව තියෙන්නේ තමන්ගේ හිතේ පටුකමේ විතරයි. ඒ නිසා අනවශ්‍ය බර ගණ්ඩත් එපා. නැත් අවශ්‍ය වෙලාව ආපුවාම බලේ යොදලා පොඩි එකට අභියෝගයක් කරලා තර්කයක් මේ තර්ජනයක් දාලා මිසක් ඉන්නත් එපා. ආන්නේ එහෙම කරනකොට අපේ සීමා මරියදාවල් ලොකු වෙනවා. එන්න අපිට එහෙම එකක් නැතුව ජීවිතයක් නැහැ වාගේ තේරෙනවා. මොකක් හරි වලියක් ඕන. ඉතින් වලියෙත් මේ ආරම්භය දැක්කන එකයි ලස්සන. මැදදී අල්ලන්න යන්න එපා. මැද වෙනකොට ඒක Java කැවිලා තියෙන්නේ. ඒකේ ආරම්භය අල්ලපු කෙනෙක් මේ. සාමාන්‍ය පැය කාලේ හැමාරේ එන වේදන අල්ලපු කෙනෙක් කර අවසාන වේදනාවට මොකක් අවසාන එක නෙවෙයි සූදානම් වෙලා ගියොත් තමයි තේරෙන්නේ සූදානම් ශරීරයේ අමුතුම රුධිර දහන පද්ධතියක් තියෙනවා අමුතුම ස්නායු පද්ධතියක් තියෙනවා අමුතුම ඉවසීමේ ශක්තියක් දැරීමේ ශක්තියක් තියෙනවා ඒක තමන් තුලත් මෙතෙක් කල දැකපු නැති අහලා පහල ඉන්න තාය තුලත් නැති භාවනාවෙන් හටගත් එකක් අන්න ඒකට අනුග්‍රහකරන්න කියලා කියන්න
එමයි ස්වාමීන් වහන්ස මට ලැබී ඇති වාර්තා එපමණයි.
ඉතින් සරණයි. එහෙමනම් ලිඛිත ප්‍රශ්න එපමණයි ලැබිලා තියෙන ස්වාමීන් වහන්ස අපිට සභාවට අවස්ථාව ලබා දෙන්න පුළුවන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමටහන් සුද්ධ කරගෙනීමේ දැන් අවස්ථාව අරගෙන උන්වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් වෙන ලෙස කාටවත් ප්‍රශ්න නැති බවක් තමයි ස්වාමීන් වහන්ස අද දවසේ පේන්න තියෙන්නේ. එහෙමනම් අවසරයි.
එන අපි මේන් සමු ගන්නවා දෙරිසිර දනාටම තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කිරීමට අපිට වෙලාවක් තියෙයිද? සාදු සාදු සාදු. එහෙමනම් නැවතත් මම උපාලි මේ ඉන්ද්‍රා මහත්මියට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුපත් වෙත්වා
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤම් මයිහං දාතබ්බං
අනුමෝදේ තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුපත්විත්වා.
තුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුපත්විත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුපත්විත්වා. ශිර දනාතම තෙරුවන් සරණයි අපි මෙහෙන් සමු ගන්නවා.
එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්මදේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අදත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩක් කතා බහ දෙන්න. අපි ඉදිරියෙන් තියාගත්ත ඒ යම් කිසි සූත්‍ර දේශනාවක් කියලා කියන්න පුළුවන්, ඒක දිගේ තව ටිකක් ඉදිරියට යන්න තමයි මේ අද අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අන්න භාග්‍යතුන් වහන්සේ මේ විදියට, එහෙනම් මම මේ පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කරනවා කියන අදහසින් දැන් ඉසිපතනේ දිහාවට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට දැන් අර ගිය සතිය අපි කතා කරේ මගදී හම්බුණ එක්කෙනෙක් ගැන. දැන් ඔන්න ඉසිපතනේට ළඟා වෙන විස්තරය තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් සඳහන් වෙනවා මෙන්න මෙහෙම, මේ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට තමුන් ඉන්න දිහාවට වඩින බව මේ පස්වග මහණුන් දුරතියාම දැක්කා. දුරතියාම දැක්කා මෙන්න මේ බවත් ගෞතමයන් මේ අපි ඉන්න දිහාට වඩිනවා. ඉතින් මොකද කරේ? මෙන්න මේ විදිහේ කතා බහක් කරගත්තා. මොකද්ද කරපු කතා බහ? මේ පිරිස ගිවිස ගත්තා. ඔන්න මේ බවත් ගෞතම තෙමේනවා අර ඒ දවස්වල බොහොම වීරිය සහිත උත්සාහ කරපු කෙනා පස්සේ ඒ වීරිය අත්හැරලා අර ප්‍රත්‍ය බහුල භාවයට පත් වෙලා මේ විදිහට අධිපරිභෝගී කෙනෙක් බවට පත් වෙලා ඕන්න දැන් අපි හොයාගෙන එනවා අපිනුත් වැඳුම් පිදුම් ගන්න වෙන්නේ නැති මේ ඉන්නේ කියලා. ඉතින් හිතනවා කල්පනා කරනවා අපි නොවැඳිය යුතුයි. ඒ වගේම මගට ගිහිල්ලා උපස්ථාන ඒ පාත්‍ර සිවුරු අරගෙන උපස්ථාන නොකළ යුතුයි. ඊළඟට අර විදිහට පාදෝවණය කරන්න ඒ කටයුතු නොතැබිය යුතුයි. කැමති නම් වාඩි වෙන්න කියලා අසුනක් නම් දෙමු කියලා ඔන්න ඔය විදිහට ඒ පස් දෙනා යම් කිසි විදියක ගිවිස ගැනීමක් සිද්ධ කරනවා. දැන් මේ ඈත තියාගෙන භාග්‍යවතුන් වහන්සේ දැකලා තමයි මේ විදිහට මේගොල්ලෝ ගිවිස ගන්න. ඉතින් එහෙම කරගත්තර මොකද? තව ටිකක් භාග්‍යවතුන් වහන්සේ ලඟ වෙනකොට මේගොල්ලන්ට ඒ කතිකාවේ ඉන්න බැරුව යනවා. ඉතින් මොකද වෙන්නේ? සඳහන් වෙනවා එක්කෙනෙක් ගිහිල්ලා අන්න ඒ සිවුරු පිළිගන්නවා, පාත්‍රය පිළිගන්නවා. තව කෙනෙක් ගිහිල්ලා අසුනක් පනවනවා. තව කෙනෙක් ගිහිල්ලා පාසෝදනා දිය පාපුටුව ඒ පුවරුව තබනවා. ඒතර ඒ දවස්වල සඳහන් වෙන විදිහට අන්න පාසෝදන පුටුවක් තියෙනවා, පුවරුවක් තියෙනවා, දිය තියෙනවා. එතකොට එන කෙනා ඒ පුටුවේ වාඩි වෙලා අර පුවරුවේ කකුල් දෙක තියලා ඊට පස්සේ හොද ගැනීමක්, තමුන්ම සෝදා ගැනීමක් තමයි මං හිතන්නේ හුරුව තිබිලා තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? කෙනෙක් ගිහිල්ලා ඒ විදිහේ ඒ කටයුතු සංවිධානය කරනවා. තව කෙනෙක් ගිහිල්ලා පාත්‍ර සිවුරු පිරිගන්නවා. මේ කට්ටිය වන්දනා කරනවා. අර විදිහට මේ ආසනයක් පනවනවා. ඉතින් ඔන්නඔහම අර එක්තරා විදිහක නිකන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ තියෙන යම් කිසි ශක්තියක් වෙන්න පුළුවනි. කෙනෙක්ව දැක්කහම අර විදිහට බනින්න, එහෙම නැත්නම් නිගරු කරන්න, එහෙම නැත්නම් සලකන්නේ නැතුව ඉන්න, එහෙම නැත්නම් ගණන් නොගෙන ඉන්න කතිකාවක් කලින් තිබුණට ඒක පවත්වන්න බැරුව යනවා. මොකද වෙන්නේ අර පුද්ගලයාගේ යම්කිසි ශක්තියක් නිසා අන්න තරහ කට්ටිය යාළු වෙනවා. කතා නොකර ඉන්න කය හිතාගෙන ඉන්න කට්ටිය කතා කරන්න හිතෙනවා. ඉතින් ඕම දේවල් වෙන්න පුළුවනි. ඒ තියෙන යම්කිසි බැඳීමක් ශක්තියක් නිසා. ඉතින් කෙසේ නමුත් මේ පිරිසටත් එන්නේ විදිහේ දෙයක් සිද්ධ වුණා කියලා සඳහන් කරනවා. එතකොට මේ පිරිස කොහොම කොහොම හරි භාග්‍යවතුන් වහන්සේව පිළිගන්නවා. ඒ අවශ්‍ය උපස්ථාන කටයුතු කරනවා. නමුත් කතා බහකට ගියහම මේ කට්ටිය කියනවා ඇවැත්නි කියන නාමෙන් තමයි මේ භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. උදේට ඇවැත්නි කියන වචනේ නිකන් අර මචං කතාවක්, මචං මචං කතාවක් තමයි. නිකන් සැමවම එක මට්ටමේ එක විදිහේ පිරිසක්, එක විදිහේ ළඟා කර ගැනීමක් සහිත කට්ටිය කියන අදහසින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ දෙයක් මේ පිරිසට කියනවා. මහණෙනි, තථාගතයන් වහන්සේට ඇවැත්නි කියලා යන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න එපා. මේ තථාගත තෙම රහත් සම්මා සම්බෝධිය ලබාගෙන තියෙනවා. කන් යොමු කරන්න, මම ඔබලට ධර්මයේ දේශනා කරන්නම්. මා විසින් මේ විදිහට නිවන ලබන ලදී ඔබටත් මේ ධර්මය අහලා මේ ප්‍රතිපදාවේ හික්මුණාම මෙන්න මේ කියන සැනසීමක් නිවීමක් ලං කරගන්න පුළුවන් කියලා මේ පිරිසට යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. එතකොට එහෙම කිව්වහම මේ කට්ටිය මොකද කියන්නේ කියනවා ඇවැත්නි. නැත්නම් ඇවැත්නි වචනේ තමයි අපව දාන්නේ. ඇවැත්නි බවත් ගෞතමය, මේ ඔබ ඒ දවස්වල අර විදිහේ උත්‍ෘෂ්ට ප්‍රතිපදාවකින් අර විදිහේ බොහෝ ශරීරයට ද්වද වේදනා දෙන ප්‍රතිපදාවකින් ළඟා කරගන්න බැරි වුණු ඔය සම්බෝධිය කෙසේනම් මේ විදියට ප්‍රත්‍යබහුල වෙලා, කෙසේනම් මේ විදියට වීරය අතහැරලා ළඟා කරගම්ද කියලා යම් කිසි විදියක අර කිව්ව කතාව මේ පිරිස පිළිගන්න සූදානම් නැහැ. ඊළඟ දෙවැනි වරත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මේ මම ප්‍රත්‍යබහුල භාවයට පැමිණ යන මේයි, මම වීරිය අත්හැරිය නෙමෙයි, මම මේ විදියට රහත්, මම සම්මා සම්බෝධිය ලබා ගත්තා, මම නිවන ලබන ලදී කන් යොමු කරන්න මම ඔබලට ධර්මයේ දේශනා කරන්නම්. ඔබලටත් මේ ප්‍රතිපදාව කරලා මේ ධර්මය අහලා ඉක්මීමෙන් මේ විදියේ නිවනක් ලබා ගන්න පුළුවන් කියලා අන්න නැවත වරක් ආරාධනා කරනවා. නැවත වරක් මේ පිරිස කියනවා එහෙම කොහමද එහෙම වෙන්නේ, ඒ විදියට ඒ දවස්වල ලෝක ලබා ගන්න බැරි වුණ එක දැන් කොහමද එහෙම ලබා ගන්න කියලා දෙවෙනි වරත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ නැවතත් තුන්වෙනි වරත් අන්න මේ විදිහටම භාග්‍යතුන් වහන්සේ ආරාධනාවක් සිද්ධ කරනවා. නමුත් තුන්වෙනි වර ආරාධනා කරත් මොකද, තුන්වෙනි වරත් මේ පිරිස අර කියන ප්‍රකාශයෙන්ම මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔන්න විදිහේ කොටසක් තමයි මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කොටසේ විස්තරය. ඉතින් මේ විස්තරය පිළිබඳ පොඩ්ඩක් කතා බහකට එළඹෙන්න කලින් අපි මතක් කරගත්තොත් වටිනවා ඇත්තටම මේ පස්වග මහණුන් කියන්නේ කවුද කියලා. පස්වග මහණුන්ගේ මොන වගේ ඉතිහාසයක්ද තියෙන්නේ කියලත් පොඩ්ඩක් මතක් කර ගැනීම වටිනවා. එතකොට මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස අහලත් ඇති යම් කිසි විදියක තියෙන විස්තරයක් මොකද්ද, ඒ සිද්ධාර්ථ කුමාරයා උප්පත්ති ලැබුවට පස්සේ අන්නේ මාලිගාවට නම් දීමේ උත්සවයට බමුණන් කිව්වට බමුණු ශාස්ත්‍රයේ ඉහළටම ගියපු ඒ ත්‍රිවේදය දන්න බමුණන් ඒ විදිහේ බොහොම ප්‍රඥාවන්තයි කියලා සඳහන් කරන එදා සමාජයේ බමුණන් 108 දෙනෙක් සහභාගී වුණා කියලා සඳහන් වෙනවා. ඒකෙනුත් 8 දෙනෙක්ට තමයි මේ නම් තැබීමේ උත්සවයට ආරාධනා ලැබුණේ. එතකොට අර පිරිසගිනුත් දක්ෂම 8 දෙනා අන්න නම් තැබීමේ උත්සවයට ආරාධනා ලබනවා. ඒගොල්ල තමයි මේ විදිහට නැකත් ශාස්ත්‍රය බලලා මෙන්න මේ අලුත උපන් කුමාරයාට මොන විදිහ නමක්ද තියන්නේ, ඒ කුමාරයාගේ ස්වභාවය මොකද්ද කියන අන්නේ කතාවට එකතු වෙලා ආවේ ඒ කට්ටිය තමයි. එතකොට ඒ 8 දෙනාගෙන් ලාබාලම බමුණෙක් හිඳියාද ඒ තමයි මෙන්න මේ කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණයා. එතකොට ඒ තැනැත්තා ඒ දවස්වල අවුරුදු 20ක් වගේ බොහොම තරුණ වයසේ ඉන්න නමුත් බොහොම ඥානවන්ත මේ විදියට ත්‍රිවේදය හදාරන ලද බමුණෙක්. එතකොට එයාගේ දක්ෂකම නිසාම අන්න අර නම් තැබීමේ උත්සවයට අන්තිම අට දෙනාට මෙයා තේරෙනවා. ඉතින් තේරිලා මේ පිරිස මේ අට දෙනා මේ විදියට නැකත් ශාස්ත්‍ර බලලා මේ විදියට කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා අන්න යම්කිසි ඒ ගණනය කිරීමක් කළා. මේ අට දෙනාගෙන් හත් දෙනෙක් ඇඟිලි දෙකක් උස්සලා ප්‍රකාශ කරන මොකද්ද, එක්කෝ බුදු වෙනවා එහෙම නැත්නම් සක්විති රජ වෙනවා. මෙන්න මේ විදිහේ නැකතක් තමයි මේක කියලා යම්කිසි විදියක අනාවැකියක් කියනවා මේ අට දෙනාගෙන් හත් දෙනෙක්. නමුත් සඳහන් වෙනවා මෙන්න මේ කොණ්ඩඤ්ඤ කියන බමුණා එක ඇඟිල්ලක් විතරක් ඔසවලා සඳහන් කරනවා අනිවාර්යෙන් බුදු වෙනවා. මෙයා විතරක් ඒ විදිහේ අනාවැකියක් කිව්වා කියලා සඳහන් වෙනවා. එතකොට එක ඇඟිල්ලක් උස්සලා තමුන්ගෙම අනාවැකිය ඒ දවස්වල අනිවාර්යෙන් බුදු වෙනවා කියපු කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා තමයි මෙන්න මේ අවස්ථාවේදී මේ බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ. මේ විදිහට මම සම්මා සම්බෝධිය ලබන ලදී. එතකොට මේ විදිහට කන් යොමු කරන්න අහන්න කියලා යම් කිසි ආරාධනාවක් සිද්ධ කරනවද? ඒක ප්‍රතික්ෂේප කරන්නේ අන්න අර එයාගේ අනාවැකිය බොරු කරමින් තමයි. ඊට පස්සේ කොහොම හරි මෙන්න මේ නම් තැබීමේ උත්සවය අවසන් වෙලා මේ බමුණන් තම තමුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා අර විශේෂයෙන් අර මුල් හත් දෙනා ගැන තමයි ඒක සඳහන් වෙන්නේ. ඒගොල්ලෝ තමුන්ගේ පවුලේ කට්ටියට දූ දරුවන්ට පුතාලට මෙන්න මේ විදිහ ආරාධනාවක් කරනවා. මෙන්න මේ විදිහ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. අපි මහලුයි. අපි මෙහෙම වයසට ගියපු කට්ටිය. එතකොට අපි ජීවත් වෙන්නේ නැහැ. නමුත් ඔන්න ඔබට ආරංචියක් ලැබුණොත් මෙන්න මේ කුමාරයා දවසක මේ විදියට ගිහිගෙන් නික්ම වෙලා මේ විදිහේ යම්කිසි පැවිද්දකට යොමු වුණා කියලා අන්න ගිහිල්ලා එකතු වෙන්න ඔබට පුළුවනි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න, ඔබට පුළුවනි ඒ සම්බෝධිය සාක්ෂාත් කරගන්න කියලා තමුන්ගේ දරුවන්ට මේ පිරිස යම්කිසි ආරාධනාවක් කරනවා. මේ බමුණෝ හත් දෙනා කෙසේ නමුත් ඔවම අවුරුදු 35ක් 29ක් විතර ගෙවිලා ගිහිල්ලා කොහොම හරි බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මිලා ඒ විදිහට ඒ මහානකමකට යොමු වුණාද අන්නේ අවස්ථාවේදී මේ කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණයා අර බමුණන් හත් දෙනාගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ දරුවන්ට ආරාධනා කරා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට මම නික්මිලා යනවා, මෙන්න මේ කුමාරයා ගිහිගෙන් නික්මිලා මේ විදිහට මේ පැවිද්දකට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා එකතු වෙමු කියන ආරාධනාව කරා. ආරාධනාව කරා මේ හත් දෙනාගෙන් දරුවෝ හතර දෙනෙක් මේ විදිහට මේ කොණ්ඩඤ්ඤ බමුණා එකතු වුණා කියලා තමයි සඳහන්. එතකොට ඔන්න ඔය පස් දෙනා තමයි මේ එක්තරා විදිහක බුදු වෙන්නත් කලින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා මේ විදිහට ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ පවා උපස්ථාන කරපු ඒ විදිහේ ඉතිහාසයක් තියෙන පස් දෙනෙක් කියලා තමයි මේ පස් දෙනා පිළිබඳ සඳහන් වෙන්නේ. විශේෂයෙන් මේ කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණයා අර විදිහට එක ඇඟිල්ලක් උස්සලා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා අනාවැකියක් කියපු කෙනෙක්. නමුත් අන්න මේ අවස්ථාවේදී බලන්න අවුරුදු ගණනාවකට පස්සේ ඒගොල්ලෝ ඒ මතේම තමයි මේ ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට අන්න අර තමුන් කියපු අනාවැකිය ප්‍රතික්ෂේප කරා වගේ. ඊළඟට තමුන්ගේ පියවරු දීපු අනාවැකිය ප්‍රතික්ෂේප කරා වගේ මේ කට්ටිය මේ කියන කතාව පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා කෝක කොහොම හෝම ලබන්ද ඕක නවෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අවස්ථාවක් තමයි අපිට මේ අද දිනයේ ගොනු වෙලා ඇවිල්ලා තියෙන අවස්ථාව. ඉතින් මම මේ විදිහට ප්‍රකාශ කරන්නම්. දැන් ඇත්තටම මෙතන තියෙනවා ලොකු සමාජයේ දවස්වල සමාජ බලපෑමක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ නිවනක් සැනසීමක් තියනවා නම් ඒක යම් කිසි විදිහක කයට දුක් දීමකින් මේ විදිහට වෙහෙස පීඩාවක් ලැබීමක් තුලින් ළඟා කර ගන්න පුළුවන් දෙයක් කියලා ඒ දවස්වල සමාජයේ යම් කිසි විශ්වාසයක් තිබිලා තියෙනවා. අන්න ඒ බලපෑම තමයි මේගොල්ලො ගාව මේ තියෙන්. එතකොට අර අතීතේ කෙසේ නමුත් අන්න කාලෙත් එක්ක මේ වටපිටාව නිසා මිනිස්සුන්ට ඇතිවෙන බලපෑම මෙතන අපිට දකින්න පුළුවන්. මෙන්න මේ ලෝකයේ මේ විදිහේ මතවාදයක් තියෙනවා. ලෝකයේ මේ විදිහේ විශ්වාසයක් තියෙනවා. එතකොට මේ විශ්වාසය නොදැනීම මේ පිරිසට ගලාගෙන ඇවිල්ලා අන්න සඳහන් කරන ওই විදියට කොහොමද බුදු වෙන්නේ, ওই විදියට කොහොමද සම්බෝධියක් ලබා ගන්නේ, මෙච්චර මේ දුක් කරදර දීලා ශරීරයට වද දීලා දුක් වේදනා දීලා ලබා ගන්න බැරි වුණේ එක ওই විදියට සැහැල්ලු ප්‍රතිපත්තියකින් ළඟා කරගන්නේ කොහොමද කියලා අන්නේ මතේ ප්‍රතික්ෂේප කරන්න හේතුව තම ගොඩක් කලාවට මෙන්න මේ සමාජ මතවාද වෙන්න පුළුවන්, විශ්වාස වෙන්න පුළුවන්. දඩ සඳහන් වෙන්නේ මොකද්ද? මේ විදිහේ ප්‍රතිපදාවකින් තමයි මේ නිවනක් ළඟා කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසයට කරුණුත් තියෙනවා. මොකද හේතුව මෙන්න මේ කයට දුක් දීමක් පිළිබඳ මේ කතාව. මේ කයට තමයි වද වේදනා දෙන්නේ. කයට තමයි දුක් දෙන්නේ. ගිනි තපිනවා, ඇන ඇන වලින් එක එක මේවා පීඩා කරගන්නවා. මේ විදියට කටු ගාලවල සැතපීලා ඉන්නවා. ඊට පස්සේ ආහාර නොගෙන ඉන්නවා. මේ එක එක ඔය වගේ ප්‍රතිපදා තිබිලා තියෙනවා. ඔය නිගණ්ඨ ප්‍රතිපදා. ඉතින් ඒ ප්‍රතිපදා වලට යම් කිසි විදියක හේතු කාරණා තියෙනවා. මොකක්ද හේතු කාරණාව? මෙන්න මේ කය මේ තියෙන ප්‍රශ්نين සෑහෙන කොටසක් නිරූපණය කරනවා. මේ මිනිස්යන්ගේ දුක කියන ප්‍රශ්නේ. එතකොට ඒක එදා ඉඳලා විවිධ විදිහට විසඳන්න හදපු ප්‍රශ්නයක්. Human suffering කියන එක තමයි ඔය ආගමකට මුල වෙන්නේ, දර්ශනයකට මුල වෙන්නේ. තොර ඒකට තමයි මේ විසඳුමක් දෙන්න හදන්නේ. මොකද්ද මේකට විසඳුම? මොකද්ද ඔය හිත සනස ගන්න? මොකද්ද තියෙන එළිය කියන අදහසක් නෙමෙයි දෙන්නේ. එතකොට දර්ශනයෙන් කරන්නේ මේක පොළවට බස්සනවා. මහ පොළවේ යථාර්ථයක් කරන්න උත්සාහ ගන්නවා. ආගමකින් ගොඩක් වෙලාවට කරන්නේ මේක උඩට තල්ලු කළා දානවා. උඩට තල්ලු කළා දාලා කියනවා ආ මේක මේ දෙවියන් වහන්සේගේ මනාපයක්. දෙවියන් වහන්සේගේ මනාපයක්. එතකොට ඒක ඒ විදිහට බාර ගන්න වෙනවා. දෙවියෝ තමයි මේ පරීක්ෂාව අපිට දීලා තියෙන්නේ. දෙවියෝ කියන විදිහට බාර ගන්න වෙනවා කියලා ඒගොල්ලෝ උඩට තල්ලු කළා දානවා. ඊට පස්සේ දර්ශනවාදීන් පොළොවට අරගෙන එහෙම ඒවා පිළිගන්නේ කොහොමද? මේක තර්කයට අහු වෙන්න ඕනි කියලා පොළොවට ගන්න උත්සාහ කරනවා. එතකොට ওই දෙක අතර මැදුම් පිළිවෙතක් කියලා අපිට කියන්න පුළුවන්. මැදුම් පිළිවෙතක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ. එක්තරා විදිහක අර සාර බලධාරි දෙවි කෙනෙක් පිළිබඳ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ, එහෙම පිළිගැනීමක් නැහැ. එතකොට අර අපි කෙලින්ම නිකන් දැන් ඒතියස්ට් තීස්ට් කියලා ওই විදිහට කියනවානේ. ආ ඒගොල්ලෝ මේ දෙවි කෙනෙක් අදහනවා. ඒක තමයි ඔය බටහිරේ ආගම් තුනේ විශ්වාසයකම දෙයියෝ ඒ කට්ටිය අදහන්. එතකොට එහෙම විශ්වාසයක් මේ ධර්මයේ තුල නැහැ. එතකොට මේකේ කියලා දෙන්නේ යම් කිසි විශ්වාස තියෙනවා හැබැයි මේ විදිහට සංසාරය පිළිබඳ අදහසක් කියනවා, නැවත ඉපදීමක් පිළිබඳ අදහසක් කියනවා, කර්මය පිළිබඳ අදහසක් කියනවා. ඒ වගේ විශ්වාස තියෙනවා. ඒ වගේ විශ්වාස මත පදනම් වෙලා ප්‍රතිපදාවකේ දෙන්න ප්‍රතිපදාවකේ දුනොත් ඔබට මේක තම තමුන්ටම දැන හඳුන ගන්න පුළුවන් මහ පොළවේ යථාර්ථයක් මේ ජීවිතයේ තුලදීම කියන පොරොන්දුව බුදුරජාණන් වහන්සේ දෙනවා. එතකොට එක්තරා විදිහක අර විදිහේ ආගමකුත් දර්ශනයකුත් අතරින් තමයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් වෙන්නේ. එක්තරා විදිහක පටන් ගන්නකොට වැස ගන්නකොට ආගමක ස්වභාවිකුත් ටිකෙන් ටික ටිකෙන් ටික දර්ශනයක් බවට පරිවර්තනය වීමකුත් වගේ දෙයක් මේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් ඒ විදිහ අතරමැද ගමනක් තමයි මොකකටද උත්තර දෙන්න හදන්නේ යන්න මිනිස්යාගේ දුක. මනුස්සයාගේ දුක කියන දෙයට තමයි මේ පිළිතුර දෙන්න හදන්නේ. එතකොට ඒ දුකෙන් වැඩි හරයක් මෙන්න මේ කය නිරූපණය කරනවා. මේ කය නිරූපණය කරනවා. උපත එන්නේ මේ කයට. ඊට පස්සේ ලෙඩ රෝග එන්නේ මේ කයට. එතකොට දිරන්නේ මේ කය. අවසානයේ මරණයටපත් වෙන්නෙත් මේ කය. එතකොට ඔන්න ඔය විදිහට වෙහෙස පීඩාවල් ගොඩක් මේ කයට ළඟා වෙලා එනවා. තර කෙනෙක් හිතන්න පුළුවන් උපතනම් හරි සුබ වැඩක්. උපතනම් හරි සුබ වැඩක්. නමුත් මේ ඉදුරු ටික තමයි අස්පට් කියලා. නමුත් ඇත්තටම ඉපදෙනකොටත් කොච්චරනම් දුකක් විඳිනව ඇද්ද කියලා අර හැඬිල්ලෙන් පොඩි අදහසක් ගන්න පුළුවනි. අන්න ඒ විලාපේ තමයි ඔය පොඩි දරුවෙක්ගේ විලාපේ. නමුත් අපි ඒක සුබ ලකුණක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. එතකොට කොච්චර වෙහෙසක් පීඩාවක් සමගද මේ ජීවිතේ ලබන්නේ, උපත ලබන්නේ කියලා හිතන්න පුළුවන්. ඈ අර විදියට බෑග් එකක මේ මාස 10ක් වගේ ඉඳලා ඊට පස්සේ අර විදියට බොහොම වේදනා පීඩා සහිත උප්පත්තිය ලැබලා යන්තම් ජීවිතේ රැඳිලා තියුණොත් අන්න මහා හැඬිල්ලකින් මේ ලෝකෙට තමුන්ගේ පැමිණීම සනාථ කරනවා. අන්න ඒ විලාපේ අර ලබන දුක් වේදනාවල විලාපයක්. ඉතින් ඕක අම්මට මතකත් නැහැ, දරුවට මතකත් නැහැ. අනේ මගේම දරුවා මමම හොයාගත්තේ කියලා මේ පස්සේ ඉතින් ලොකු කතන්දර ගෙවන ගොතනවා. නමුත් ඔය වැඩිච්ච ඔය කණාවක්නේ. මොකද හිතලා තෝරගන්න තියුණා නම් ඕක නැතුව එන එකේ තෝරගන්න තියුණා සමහර විට. ඊට වැඩිය වෙන මොකක් හරි නිකන්නේ. එහෙම පොඩි නිකන් ඇඩ්ජස්ට්මන්ට් ටිකක් දාගන්න තියුණා. මේ විදිහේ ටිකක් සහිත දරුවෙක් තමයි මට ඕනේ කියලා අර කොකාගෙන් ඕඩර් කරන්න දීුණා ඊට තියුණා. නමුත් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒගොල්ලොත් මේ කොහෙන්ද කණාවකට ඇවිල්ලා මෙන්න මේ විදිහේ මඩපැල්ලමක් තමුන්ගේ කර්ම ශක්තියට ගැළපෙන කෙතක් අල්ල ගන්නවා. එතන උප්පත්ති ලැබනවා. ඉතින් ওই විදිහේ දෙයක් තියෙන්නේ. ওই විදිහ දේ අපි පස්සේ වෙනස් විදිහක අර්ථ දක්වන්න උත්සාහ කරනවා. නමුත් අන්න උපතේ ඉන්නේ මේ කයට. ඊළඟට මේ කයට තමයි ඔය තියෙන දුක් වේදනා ඔක්කොම එන්නේ. එදිනෙදා දුක එන්නේ. ඊළඟට අර විදියට ලෙඩ රෝග, මහලු වයස, මරණය එන්නේ මේ කයට තමයි. එතකොට එක්තරා විදියක මේ කය නිරූපණය කරනවා මෙන්න මේ දුකෙන් වැඩි කොටසක්. දුකෙන් ප්‍රධාන කොටසක් මේ කය නිරූපණය කරනවා. ඉතින් එතකොට කෙනෙක්ට බැලු බැල්මට මේ ප්‍රශ්නේ හේතු කාරකයා විදිහට පේන්නේ මේ කය. එතකොට අන්නේ කයට දුක් දීමෙන් මේ කය ඉක්මවා යෑමෙන් මේක කරන්න පුළුවන් කියලා අදහසක් මතුවෙලා එන එක ස්වභාවිකයි. එතකොට එන්නේ සමාජ මතේ ගොඩක් වෙලාවට මේ පිරිසගේ ඔළුවට වැටිලා තියෙනවා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ කය හරියට බිත්තර සිවියක් වගේ. මෙච්චර මේ සියුම්, මෙච්චර මේ අනතුරට භාජනය වෙන්න පුළුවන් බිත්තර කට්ටක් වගේ කයක් තමයි මේක. එතකොට ඒ වගේ කයක් තියාගෙන කෙනෙක් නිරෝගී භාවයක් ප්‍රකාශ කරනවා නම් අන්නේ තැනත්තගේ මෝඩකම ඇර වෙන මොකක් නම් කියම්ද? එන්නේ වගේ කයක් තමයි මේක. අපි මේ නිරෝගී කියලා මේ ලෝකේ විඳින්න උත්සාහ කරාට මට හොඳට තරුණ ජවය සහිත කයක් තියෙනවා. මෙන්න බලන්න මේ වගේ තමයි ලෝකේ විඳින්න ඕනි කියලා ඔය නොයෙකුත් උපක්‍රම යෙදුවට මේක එහෙම එකක් නෙමෙයි. මේක බිත්තර සිවියක් වගේ කියන එක ඔය ඕන තරම් දකින්න පුළුවනි නිවුස් වල. ඈ මේ හොඳට කරුණ තරුණ ශක්තිය තියෙන කට්ටිය එකට පාට අන්න අර විදිහේ ඇතුළතින් ආබාධයක් පිටතින් ආබාධයක් ඇවිල්ලා මැරිලා යනවා. පොඩි නිකන් අර නිකන් පොඩි නිකන් හිර වෙන්න නේ තියෙන්නේ නහර එක පොඩි කෑල්ලක් ගිහිල්ලා. මොලේ හිර වුණොත් එක නමක් කියනවා, හදවතේ හිර වුණොත් තව නමක් කියනවා, ලංගසල හිර වුණොත් වෙන නමක් කියනවා. අන්න ඉතින් මලා. එතකොට ඒක ගොනු වෙන්නේ කොහමද? අන්නේ විදිහේ කයක් මේක. බාහිරෙන් ඇවිල්ලා මොකක් හරි පොඩි දෙයක් හැප්පෙන්න විතරයි තියෙන්නේ. අන්න මලා. පොඩි විස බීජයක් සීරුම් තුවාලෙකින් ඇතුළට යන්න විතරයි තියෙන්නේ. අන්න මලා. ඉතින් කියනවා මෙන්න මෙච්චර කට්ටියක් මේකේ බෑලා ඉඳියා මට විතරක් කොහොමද මේ විස බීජ හැදුණේ කියලා. ඉතින් අහලා වැඩක් නැති ප්‍රශ්නවා. ඉතින් ඔක තමයි. ওই විදිහේ බිත්තර සිවියක් වගේ කයක් තියාගෙන ඉතින් අපි මේ නිරෝගී භාවයක් ප්‍රකාශ කරනවා. මේ ලෝකෙ විඳින්න කතා කරනවා. ඉතින් ඔය වගේ අත්දැකීම් ටිකක් ලැබපු කෙනෙක් කියනවා කොක නමුත් වැලේ ෂුවර් නෑ. කොක නමුත් මේ කොයි වෙලාවේද කියලා මේක විශ්වාස නෑ. අර ජීවිත අත්දැකීම් සමහර විට පිලිස්සුන් තුවාල තමයි මේවට හේතු වෙන්නේ. තේරෙනවා වටපිටේ ඉන්න දෙතුන් දෙනෙක් මැරිලා ගියාම තේරෙනවා මේ හොඳට ඉඳපු මිනිස්සු මේ විදියට මරණයට පත් වුණා. නොහිතු වෙලාවක මේ විදිහට අපිව දාලා ගියා. අකාලේ මිය ගියා නැත්නම් මේ විදිහේ ලෙඩ රෝග වලට ගොදුරු වුණා කියන එක දකිනකොට මේ තැන ඇතර තේරුම් ගන්න පුළුවනි මේ හඬා වැළපීලා කොහොමදත් මමත් මේ වගේ අවදානමක් ඉන්නේ මේක මේ දෙපැත්තට කැරකෙන්න ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ මම දැන් මගේ ජීවිතයේ මගේ අත්දැකීම් විදිහට එක ටෙලිෆෝන් කෝල් එකකින් කැරකෙන්න පුළුවන් මේක සම්පූර්ණ අනිත් පැත්තට මහා අඳුරක් ගැලපිලා එන්න පුළුවන් මේ මොහොම මේ ලස්සන සන්දර්ශනයක් කියලා තමයි අපිට හිතෙන්නේ. අර දෙපැත්ත අඳුර එළිය කියන දෙපැත්තේ සමබරතාවය මොන වගේද කියලා කෙනෙක්ට දැකගත්තොත් ඒකම ප්‍රමාණවත් මේ විදිහේ ප්‍රතිපදාවකට එරෙන්නේ. අර මොකද්ද කියනවා? අන්න කලාමැදිරියෙක් බොහොම ලස්සන ආලෝකයක් රංගනයක් ඉදිරිපත් කරනවා. ඒක හරිම අලංකාරයි. හිත බඳින සුළුයි මේ විදිහේ මෙයා ඒ ආලෝකයේ ඉදිරිපත් කරන මේ අඳුරේ. නමුත් එතන මෙහා පැත්තේ අර විදියට ගෙම්බෙක් කටක් අඳුරු කටක් අරගෙන බලාගෙන ඉන්නවා. කොයිලා වෙනන් දිව එළියට ඉද දන්නේ නැහැ. අන්න අර දෙපැත්ත ওই දෙපැත්ත තමයි තියෙන්නේ. ඒ ඔය දෙපැත්ත ගැන අපි නොදැන අපි හිතනවා බලන්න ලස්සන ෂෝට් ජීවිතේ විඳින්න ඕනේ. ওই තරුණ වයසට වයස වැට ගිහිල්ලා පුළුවන් ඔයගේ වැඩ කරන්න කියලා. ওই විදිහේ අදහසක් තියෙන්න පුළුවනි. ඉතින් ඒක ගොඩක් වෙලාවට ওই බමුණු මතයක්. ඒගොල්ලෝ තමයි කියන්නේ මුල් කාලේ ජොලි කරපල්ලා, දෙවනි කාලේ මේ විදියට ඉඳපල්ලා, තුන්වෙනි කාලේ මේ විදියට ඉඳපල්ලා, අන්තිම කාලේ පුළුවනි අන පැවිදි දම්පුරන්. අන්තිම කාලේ පුළුවනි අර විදියට මහානකම් කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් කවුරු හරි අසං කළා දීලා දෙනවා නම් මාරයා මේමයි ඔයාට ෂුවර් මෙච්චර අවුරුදු 75ක් ඉන්න පුළුවන්. එහෙනම් 75 අතරට බෙදලා කරගන්න පුළුවනි. එව නැත්නම් 60ක්වත් ලියලා දීලා තියෙනවා නම් 64ට බෙදලා කරගන්න පුළුවනි. එහෙම ගිවිසුමක් නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ගිවිසුමක් නැහැ. එතකොට ඔය කියන සුන්දරත්වය අනිත් පැතර පෙරලෙන්න ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒ ගත වෙනකන් තමයි ඔය තියෙන සෙල්ලම් ඔක්කොම ගත වුණාට පස්සේ ඉතින් අයියෝ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා හිස අත බැඳගෙන හඬනවා වැළපෙනවා විලාප තියනවා. පමා වැඩි ඔබ පමා වැඩිනේ. තව පොඩ්ඩක් කලින් ඕක ගැන කල්පනා ආවා නම් පොඩ්ඩක් මොන මොනවා හරි කරගන්න තිබුණා. ඉතින් කොහොම හරි ඔන්න වගේ පිලිස්සුම් තුවාල නැවත නැවත දැක්කොත් අන්න ඒ තැනත්තා ටිකෙන් ටික තේරුම් ගන්නවා මෙන්න මේක බිත්තර සිවියක් වගේ මේ කය. මේක පිළිබඳ එහෙම ලොකු අපේක්ෂාවක් තියාගන්න බෑ. මේක මත පදනම් වෙලා මේ විදියට ලොකු සිහින මාලිග හදන්න බෑ. වැඩි ඕනේ නැහැ ඔය ලෝකෙ දිහා බලන්න. එළියෝන්නේ ඔය නිවුස් බලන්න. නිවුස් බලනකොට තේරෙනවා මෙන්න වෙලා තියෙන හරියක්. මෙන්න පත්තරවල මරණ. ඉතින් ඕවා දකින්න පුළුවන්. ඕවා දකින්කොට මේ වගේ අනතුරක් මට එන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මේ වගේ අනතුරක් මගේ පවුලට එන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මේ වගේ අනතුරක් අන්න මගේ ඒ යහළුවන්ට එන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. දැන් පහුගිය දවසක දෙන්නෙක් ඇවිල්ලා අම්මයි දුවයි අම්මයි දුවයි ඇවිල්ලා මොකද්ද පිරිකරක් පූජ කරන්නේ. පිරිකරක් පූජ කරන්න ඇවිල්ලා කියනවා මේ මේ තාත්තට පාකින්සන්ලු. තාත්තා ඉන්නවලු කාර් එකේ. ඉතින් සෙත් පතා දීර්ඝායුෂ පතා නිරෝගී භාවයේ පතා මේක පූජ කරන්න ආවලු. ඉතින් ඒ වගේ කට්ටියට ඉතින් මුකුත් නොකියන තරමට හොඳයි. නමුත් ඉතින් හිටපු ගමන් කියවෙනවා. හිටපු ගමන් කියවෙනවා. ඔය දේව දූතෙක් තමයි ඇවිල්ලා ඉන්නේ ගෙදෙට්ට. අන්න දේව දූතෙක්ගේ ස්වභාවය මෙන්න පෙන්වලා දෙනවා මේ ජීවිතයේ යථාර්ථය. ඉතින් ඔය වගේ පණිවිඩයක් ඔය වගේ බණක් අවුරුදු කීපයක් අහන්න පුළුවන් වුණොත් ඉතින් එතනින් එහාට ඒ තැනත්තට ඕකාමතක කරන්න නම් අමාරු වෙනවා ජීවිතේ. එතකොට අන්න දේව දූතෙක් තමුන්ගේ ගෙදරට ඇවිල්ලා යාගේ අසනීප සුව කිරිල්ල කොහොම වෙතත් මෙන්න මේ කියන පණිවිඩය අහන්න. පණිවිඩය අහන්න. මොකද්ද මේ කියන්නේ? මෙන්න බලන්න ජීවිතය යථාර්ථය. මෙන්න බලන්න මේ වගේ ජීවිතය එක තමයි අන්න යම්කිසි විදිහක මේ මිනිස්සු සිහින මාලිග හදන්නේ. අර ලෙඩා දකින දකින පාරට කොහොමනම් වෙහෙසක් පීඩාවක් ගෙදර කට්ටියට ගැළපිලා එනවා ඇතිද? නමුත් ඒගොල්ලොන්ට ඒක පේන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක දකින්නේ නැහැ. ඉතින් අර වැරදිලා වගේ ආමුදු කෙනෙක් හම්බ වෙලා කට හොඳ නැති වුණාම ඉතින් පොඩ්ඩක් මතක් වෙනවා මේ වගේ අනතුරක් මටත් එන්න පුළුවන්. මේ වගේ දෙයක් මටත් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේකෙන් ගන්න තියෙන පාඩම මොකද්ද? මේ පිරිකර පූජ කළා සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා කියන එක නෙමෙයි නේ වැඩේ. ඒක නෙමෙයි වැඩේ. ඒක නිකන් අර යම් කිසි විදියක නිකන් අර රෙන්න බර හදුනට පස්සේ කක්කුසි හොයනවා වගේ. ඉතින් ගිහිල්ලා මොන මොනවා හරි කොහරි බලනවා, තැන හොතැන් හොයනවා. නමුත් එතකොට පරක්කු වැඩි. එතකොට කලිසමේ යාමක් තමයි ඉතින් නේද? ඒකනේ වෙන්න පුළුවන්. මට පොඩි කාලේ වෙලා තියෙනවා අර 3 4 පන්ති වලදී අයියෝ කියලා වැඩක් නැහැ. ගන්ධස්සාරය සහ ඒ හිතට මතුවෙන නිකන් හැඟීම කියලා වැඩක් නැහැ. ඉතින් අමුතු ඥානයක් තමයි ඒ වෙලාවට වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කරෙන්න වෙන මුකුත් දෙන්න හේතුවක් නැහැ. මොකද අර පරක් වැඩි. මෙන්න මේ බණක් මෙයා කියන්නේ. ඒ බණට ඇහුවොත් මටත් මේ විදිහ අනතුරක් එන්න පුළුවන්. මමත් මේ විදිහ අවිනිශ්චිතභාවයක තමයි කටයුතු කරන්නේ. එහෙනම් මොකද්ද මේකට තියෙන විසඳුම? මෙන්න මේ බිත්තර සිවියක් වගේ කය අපි ළඟ තියෙනවා. ඒක අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. අපි හිතනවා මේක මේ ලස්සන්ට මේකප් කරලා කොහොම කොහොම හරි වයසට නොයි කොණ්ඩ ඩයි කරලා ස්ට්‍රේට් කරලා තියාගෙන ඉන්න පුළුවන් කියලා. නමුත් මේක මේ අනුන්ගේ එකක්. මේක නිකන් අර කුලියට ගත්ත නිවසක් වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. නිවසක් තමයි දෙයක් තමයි තියෙන්නේ. පාගී දවසක කාලයක් තිස්සේ ඉතින් වැඩ කටයුතු කරන දායකාවක් නම් තමයි. ඉතින් අම්මෝ හරි අමාරුවෙන් කොර ගගා ඇවිල්ලා ඇවිල්ලා බලන්න ස්වාමීන් වහන්සේ දැන් 70 ගානක් මෙච්චරක් වෙනවා. ඇවිද ගන්නත් බෑ මේ කකුලේ ට්‍රෑෂ් එකක් ඇවිල්ලා. මේ හරි අමාරුවෙන් ආවේ මේ දාණයට කියලා ඉතින් කිව්වා. ඉතින් මං කිව්වා දැන් ওই vehicle එක අයින් කළා. අලුත් vehicle එකක් ගන්න කාලේ හරි කියලා. ඉතින් එකපාරට තේරුණේ නැහැ පස්සේ කොහොම හරි තේරුණා. අලුත් vehicle එකක් ගන්න කාලේ හරි. ඉතින් ඊළඟ vehicle එක මොකක් වෙයිද දන්නේ නැහැ ඉතින්. ඒකයි වැඩේ. මොන විදිහේ එකක් හම්බ වෙයිද දන්නේ නැහැ ඉතින්. ඒකයි වැඩේ. ඒ විදිහේ අවිනිශ්චිතභාවයක් තියෙනවා. අපිට ඕනේ විදිහේ කාර් එකක් අරගන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳයි. එහෙම බෑනේ වැඩේ. එහෙම අමාරුයි. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ කය ඔය ටික නිරූපණය කරනවා. ඔක තමයි ඔය වාහනේ. ඔකට තමයි ඔය ලෙඩ දුක් වෙන්නේ. ඔක තමයි ඔය මරණයට ලක් වෙන්නේ. අර අනුන්ගේ ගේක වගේ ස්වභාවයක් තමයි ඔක තියෙන්නේ. අනුන්ගේ ගේක ගිහිල්ලා පදිංචි වෙලා මේකට උරුමකම් කියනවා. අයිතිවාසිකම් කියනවා. මේ බලන්න මම මෙච්චර කාලයක් ජීවත් වුණා. එහෙම කොහොමද අපිට ඕන විදියට මේ වැඩ වෙන්න ඕනි කියලා කියනවා. නමුත් අර අනුන්ගේ ගේක අයිතිකාරයා වෙනයි. එක එක සත්තු ඇවිල්ලා පදිංචි වෙනවා. හූනෝ කැරපොත්තෝ ඒ සත්තු ඇවිල්ලා පදිංචි වෙනවා. උන් එලෙවට වැඩක් නැහැ. උන් එලෙවට වැඩක් නැහැ. ඒ මොකද අපේ අයිතිය නැති බව තමයි උන් සනාත කරන්නේ. ඒ විදිහේ සත්ව කගහණයක් කන්දරාවක් මේ ගේ තුල වසනවා. එතකොට කියනවා එහෙම එන්න බෑ මේ ගේ ඇතුළට එන්න බෑ කියලා. අරග කළාට වැඩක් නැහැ. වැඩක් නැහැ. දැන් මේ කුටි තියෙනවා. මියෝ රින්ගනෝ. මී කැලේනේ ඉතින්. මියෝ රින්ගනෝ ඉතින් කියනවා මියෝ රින්ගල මියෝත් එක්ක ඉන්න බෑ කියලා මියෝ අල්ලන්න හදනවා. එහෙම කරන්න බෑනේ. ඉතින් අර දවසක් මියෝ 7 දෙනෙක් විතර අල්ලලා කොහෙද දැන් සක්මනේ ඉඳලා. ඒ සක්මනේ ඉඳලා මී වැල්ලුවා කියන්නේ ඉතින් මුළු කැලේම මී වල්ලලා ඉවර කරන්න වෙනවා. නෑ අඩුම ගානේ නිකන් ඇතුලේ ටිකවත් බේර ගන්න පුළුවන් ද කුටිය ඇතුලේ ටිකවත්. ඒත් අමාරුයි. ඒත් අමාරුයි. අන්න ඒ විදිහේ අනතුරක් සහිතයි මේ කය. ඉතින් ඒ විදිහේ අනතුරක් සහිත මේ කය දැක්කහම කෙනෙක් හිතෙන්න පුළුවන් ආයෙනම් මේකට වද වේදනා දුන්නොත් මේක ඉක්මවලා ගියොත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඉතින් එදා සමාජයේ බැසගත්ත මතයක් තිබුණා. ඉතින් ඒ මතයට අනුව තමයි මේ පිරිස මේ විදිහට මේ ප්‍රකාශ කරන්නේ. එක්තරා විදිහක තමුන්ගේම ප්‍රතිපදාව තමයි මේ විනාශ කරන්නේ. මොකද බුදු වෙන්නත් කලින් බුදුන් වෙනුවෙන් පැවිදි වෙච්ච කට්ටිය මේ. මේ කැඟිල්ලක් උස්සලා අනාවැකි කියපු කට්ටිය අන්න අර තමුන්ගේ ප්‍රතිපදාවම විනාශ කර ගන්නවා. තමුන්ගේ අනාවැකියම බොරු කරනවා. ඒක නෙමෙයි වෙන්නේ. ඒ අවස්ථාව තමයි මේ වෙන්නේ. හරි ලස්සනට ඒක ගැළපිලා ඇවිල්ලා තියෙනවා. අන්න බලන්න මෙච්චර කාලයක් මම පැවිද්දක් කරා බුදුන් වෙනුවෙන්. නමුත් ඒ පැවිද්දවට මම නිග්‍රහ කරනවා. මෙච්චර කාලයක් මම මේ විදිහ අනාවැකියක් කිව්වා මේ විදිහට ලොකු දැනුම් සම්භාරයකින් ඒ කටයුතු කළා. ඒ අනාවැකිය මමම බොරු කරනවා කියලා මේ පිරිස නැවත නැවත මේ විදිහට තුන්වරක් මේ කරන ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි අපේ ජීවිතේ. අපි බලන්න ඔය වගේ කටයුතු කොච්චරනම් කරලා ඇතිද. අන්න තමුන්ගේම දරුවා අන්න වංගිරිය දාලා කොටනවා. ඒක තමයි ජීවිතේ. ওই විදිහේ කටයුතු අනන්තවත්. පස්සේ කල්පනා වෙන්නේ නැති තරම්. ආ යකෝ මේ මගේම දරුවා නේද මම මේ විදිහට විනාශ කරේ කියලා. එහෙම කල්පනා වෙන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේදී මුලාවට පත් වුණා. ඒ වටපිටාවට අනුව මුලාවට පත් වුණා. එතකොට ඒක ඔස්සේ ගමන් කරනවා. බොහොම කාලයකට පස්සේ තමයි කල්පනා වුණත් කල්පනා වෙන්නේ. අන්න අර අපහසුයි. අමාරුයි. ඉතින් එක්තරා විදිහක අපිට මේ ප්‍රතිපදාව මේ විදිහට ගොනු කරන්න පුළුවන්. මොකද්ද? අමාරුවෙන් නමුත් අපහසුයෙන් නමුත් කේන්ද්‍රී ගාගෙන නමුත් හරි දේ කිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. තාවකාලිකව නම් හරි දේ නොවෙන්න පුළුවන්. තාවකාලිකව නම් වෙහෙසක් පීඩාවක් දනවන්න පුළුවන්. තාවකාලිකව නම් අමාරුයි කේන්ද්‍රී ගෑවෙනවා. නමුත් අන්න දීර්ඝකාලීනව හරි දේ දීර්ඝකාලීනව නිවැරදි දේ කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ප්‍රතිපදාව. දැන් අපි හිතමු දවසට පැයක් ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා කියන එක දවසට පැය දෙකක් මේ විදිහට කැප කරනවා කියන එක අමාරුයි. අමාරුයි. අමාරුයි වගේම ඒක සඳහා නොකරන්න කාරණා බොහෝයි. නමුත් අන්න කෙනෙක් ඒ කෙටි කාලීන අමාරු අපහසුව දරාගෙන දීර්ඝකාලීනව හරි දේ කරනවා. මොකද දීර්ඝකාලීනව හරි දේ අන්න අර අමාරුවෙන් අපහසුවෙන් නමුත් මේ විදිය ප්‍රතිපදාවක දෙනවා. ප්‍රශ්නාවට පස්සේ විතරක් භාවනා කරලා හරියන්නේ නැහැනේ. ඊට කලින් මේක වඩලා තියෙන්න ඕනේ. මේක පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒ පුරුදු කරනාලද වඩනාලද එක තමයි අන්න මේ පිටට එන්නේ. එහෙම නැතුව නිකන් මැජික් එකක් මේකේ නැහැ. මේක බොහොම ප්‍රායෝගික ප්‍රතිපදාවක්. යම් යම් පමණට බහුල වශයෙන් පුරුදු කරාද ඒ පමණට තමන්ගේ පිටට ආරක්ෂාවට මේ දේ හිටිනවා. මේ සතිමත් බැල්ම තමයි මේ කියන්නේ. එතකොට ඒක වරක් දෙවරක් පුරුදු කළා හරියන්නේ නැහැ. එහෙම කළා හරියන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් කෙනෙක් අහම එයාට අපිට දවස් දෙක තුනකින් මේ අදහස දෙන්න පුළුවන්. ඒකෙන් එයා ඒකේ ප්‍රවීණෙක් බවට පත් වෙන්නේ නැහනේ. ආ එයාට හිතලා කල්පනා කරලා ගන්නත් පුළුවන්. මේම තමයි මේක තමයි සිහිය කියලා තේරෙන්නත් පුළුවන්. නමුත් තාම යම් බඩගාලවත් නැහැ. බඩගාලවත් නැහැ. මොකද අර අදහස විතරක් ඇහුවට ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවට මේක හුරු කිරීමෙන් තමයි නිවැරදි අදහස එන්නේ, නිවැරදි අත්දැකීම එන්නේ. ඉතින් ඒ විදිහේ කාලෙත් එක්ක වෙන ප්‍රතිපදාවක්, කාලෙත් එක්ක වෙන වෙනසක් තමයි මේ දේ. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවකට කෙටි කාලීනව අමාරුවක් අපහසුවක් තියෙන්න පුළුවනි. නමුත් දීර්ඝ කාලීනව ටිකෙන් ටික කරගත්තොත්, හුරු කරගත්තොත් එයාට තේරෙනවා මේ කරපු දවසට මම විවේකීන්, කරපු දවසට මගේ හිතේ සාමය තියෙනවා, කරපු දවසට මගේ හිත නිවිලා, නොකරපු දවසට මම ඇවිස්සිලා, නොකරපු දවසට මම මිනිස්සු එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා, නොකරපු දවසට මගේ හිතේ තුල යුද්ධයක්. යුද්ධයක්. ඉතින් ඒක තේරෙනවයි කියන්නේ එතනින් එහාට ඉතින් වෙන කාගේ පිළිබඳ විශ්වාසයක් තියන්න අවශ්‍ය නැහැ. ඒකයි මං කිව්වේ. ආගමකින් තමයි පටන් ගන්නෙ. ටික දවසකින් දර්ශනීය බවට පත් වෙනවා. මොකද තමුන්ට තේරෙනවා මහ පොළොවේ යථාර්ථයක් මේක. ඉතින් එන්නේ විදිහ දෙයක්. ඒතකොට ඕක මේ අවුරුදු 10 15 භාවනා කළා නෙමෙයි මේ සමහර විට මාසයක් දෙකක් කරපු කෙනෙක් විනාඩි 10ක් ආයෙ කරපු කෙනෙක් කියනවා. අනේ විනාඩි 10 කරපු නැති වුණාම මගේ හිත ඇවිලිලා. මේ විනාඩි 10 කරේ නැති වුණාම මගේ හිතේ යුද්ධයක්. ඒ විනාඩි 10 කරේ නැති වුණාම මම මිනිස්සු එක්ක පැටලෙනවා. ඉතින් ඕක තමයි වෙනස. ඉතින් ඒක කෙටි කාලිනව අමාරුයි. දීර්ඝ කාලිනව බොහෝ පහසුවක් විවේකයක් දනවනවා. පව් අන්න අතට ලැබුණ ගමන් කටට දාගන්න එක නම් හරි පහසුයි. ඒක හරි පහසුයි. ඒක ඉතින් ගොඩ දෙනෙක් කරනවානේ. ඒක ඉතින් ගොඩ දෙනෙක් කරනවානේ. ඉතින් කොයි වෙලාවේ නම් කටට දාගම්දෝ කියන අදහසින් තමයි බලාගෙන ඉන්නේ. කට ඇරගෙන බලාගෙන ඉන්නේ. අර එපමණකට පෙරේතකම බ්‍රේක් නැති මැස්සෙක් එකම ආවොත් ඉතින් අවුල්. ඒ වෙලාවට අවුල්. එපමණකට පෙරේතකම. ඉතින් කොයිලා වේ නම් මේක කටට දාගම් දෝ කියන අදහස තියෙනවා. අවස්ථාවක් ගැළපිලා එන්නත් පුළුවනි. අවස්ථාවක් ගැළපිලා එන්නත් පුළුවනි. නමුත් අන්න ඒ වෙලාවට පොඩ්ඩක් දිග ගැන හිතලා දිගු දුර බලලා පොඩ්ඩක් හික්මුණොත් අන්න ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. මේ විදිහ දෙයක් කරන්න නම් පුළුවන්. අවස්ථාව තියෙනවා. නමුත් අන්න දීර්ඝකාලීනව මේක කොහොමද මට බලපාන්නේ? දීර්ඝකාලීනව කොයි විදිහේ විපතක්ද මේකෙන් ගැලපිලා එන්නේ? ඒ වගේ විමසීමක් කළ බලන්න පුළුවන්. ඒ වෙලාවක හික්මෙනවා නම් අන්න ඒක තමයි නිවැරදි ප්‍රතිපදාව. කෙටි කාලිනව අමාරුයි, දීර්ඝ කාලිනව තමුන්ට පහසුවක් විවේකයක් සලසනවා. සලසනවා. ඉතින් කට්ටිය කියනවා අයියෝ ඕම කරන එකද පිරිමකම, ඔය අතර ලැබිච්ච දේ කටදා ගන්න පින නැතිකම කියලා. එහෙම චෝදනා එන්න පුළුවනි ඇත්තරම. නමුත් ඒ පිරිමකම ඉතින් ඔය විනාඩි 20යි 30යි තියෙන්නේ ඕක වැඩිමනොත්. එතනින් පස්සේ අන්න ඒ පිරිමකම තවදුරටත් නැහැ. එතනින් පස්සේ අන්න ඒ වෙනස් විදිහක චරිතයක්, වෙනස් විදිහක සිතිවිලි දාමයක් තමයි එතනින් පස්සේ තියෙන්නේ. ඔන්න වැරදුනා, ඔන්න පැටලුනා කියන ඔන්න ඒ විදිහ අදහසක් ක්ෂණිකව මතුවලා එන්න පුළුවන් විනාඩි 20 30කට පස්සේ. ඉතින් ඔක තමයි වැඩේ. එන්න මේ විදිහේ අවස්ථා ඕන තරම් ගැළපිලා එනවා. ඒක තමයි මේ ලෝකෙ කියන්නේ. ඒ විදිහ ඔපචුනිටීස් අපිට ගෙනහලා දෙනවා ඕන තරම්. ගෙනහලා දෙනවා. ගෙනහලා දුන්න අවස්ථාවකදී නිවැරදි දේ කරන්න පුළුවන්ද කියන එක තමයි අන්න නියම පරීක්ෂාව. එහෙම නැතුව නිකන් මේ පව් කරන්න අවස්ථා නොලැබෙන තාක්කල් සිල් රැකලා වැඩක් නැහෙනි. පව් කරන්න අවස්ථා නැති තාක්කල් සිල් රකින්න. ඈ අවස්ථාවක් ලැබුණ ගමන් අන්න සීලේ පොඩ්ඩක් පැත්තකින් තියෙබ්බා. බර බර ගාලා බඩට දාගත්තා. ඊට පස්සේ ආපහු ඔන්න සීලේ අරගෙන පැලඳ ගන්නවා. එහෙම එකක් නෙමෙයි. ඊළඟට හිත් කරදර නැති තාක්කල් මේ හිත තුල සාමයක් තියෙලා වැඩක් නැහෙනේ. නෑ අරගලේදී තමයි සාමය තියෙන්න ඕනේ. අරගලේදී සාමය තියෙන්නේ ඉතින් කලින් ප්‍රතිපදාවක් වඩලා තියෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. නමුත් අන්න ප්‍රශ්නයක් වෙලාවක තමයි මේ ප්‍රතිපදාව එන්න ඕනේ පිටට. ඈ හිත තුල කරදරයක් gedara ප්‍රශ්නයක් වෙලාවක තමයි තමුගේ පිටට ආරක්ෂාවට මේ කියන සිහිය එන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් gedara ප්‍රශ්න නැති තාක්කල් කාලා බීලා හොඳට ඉන්න තාක්කල් ඉතින් කොහොමත් සැනසීමනේ. ඒ කාලෙදී වඩා ගන්න පුළුවනි. නමුත් පරීක්ෂා වෙන්නේ අතනදී. පරීක්ෂා වෙන්නේ අතනදී. තමුන්ගේ ෆෝබියා එකක් තමුන්ගේ ඉදිරියට ආව වෙලාවක කොහොමද මගේ චර්යාව? ඒ වෙලාවට අන්න ගහද්දිගේ බඩ ගන්නවනේ. ඉතින් ඒකෙන් වැඩක් නැහැ. ඒ වෙලාවට තමයි සිහිය පිටවන්න ඕනේ. ප්‍රතිපදාව හරිනම් විපතටපත් වෙන වෙලාවේදී තමුන්ගේ ආරක්ෂාවට එන්න ඕනේ. හොයන්න දෙයක් තියෙන විදිහක් නැහැ. කොහෙද මේ කොහෙන්ද ගන්නේ, කොයි ගියාද සතිය කියලා හොයන්න දෙයක් තියෙන විදිහක් නැහැ. ඒ වෙලාවට ආරක්ෂාවට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වෙලාවට තමයි පිටට එන්න ඕනේ. ඒ වෙලාවට පිටට නැති ප්‍රතිපදාවකින් වැඩක් නැහැ. ඊදාර සඳහන් වෙනවා බල්ලෙක් කෙලවගෙන ඇවිල්ලා බල්ලෙක් කඩි 70ක් උඩ බිත්ති අද්දිගේ කෙලින්ම නැගලා වහලෙටම නැගලා. අන්න ඒ විදිහට තියෙන්න ඕනේ. බල්ලා එලවගෙන එනකොට ආ ඉතින් කල්පනා කර කර ඉන්න 100 පිටව ගන්න වෙලාවක් නැහැ නේ. ඒ වෙලාවට කෙලින්ම අඩි 70ක් කෙලින් බිත්ති අද්දිගේ වහලෙකටම නැගලා තියෙන්න ඕනේ. අන්න ඒ විදිහේ පිට ආරක්ෂාවට එන්න ඕනේ මේ වගේ ප්‍රතිපදාවක්. ඉතින් එහෙම ප්‍රතිපදාවක් ගැන මේ කියන්නේ. එතකොට ඒක කලින් කලින් පුරුදු කරලා තිබ්බට මොකද ඒකේ හරිම පරීක්ෂාව තියෙන්නේ ප්‍රශ්නයක් ආපු වෙලාවට. සීල් කොච්චර රැකලා රැකලා තියුණාට මොකද ඒකේ හරිම පරීක්ෂාව තියෙන්නේ පවක් කරන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවක. අන්න ඒ වෙලාවේදී නොකර ඉන්නවා නම් ඒ සීලේ හරි. ඒ වෙලාවේදී පිටට ආරක්ෂට එනවා නම් ඒ ප්‍රතිපදාව හරි. ඉතින් ඒ විදිහේ අමාරුවෙන් නමුත් දීර්ඝකාලීනව හරි දේ කිරීමක් කියලා අපිට මේක තනිකර කැටි කරන්න පුළුවන්. අමාරුවෙන් නමුත් කෙටි කාලීනව වෙහෙස නමුත් අන්න දීර්ඝකාලීනව හොඳ දේ හරි දේ කරනවා. ඒ විදිහ ආරාධනාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. අන්න මම මේ විදිහේ ප්‍රතිපදාව කියදුනා. ඒක මට පාව දෙන්න බෑ. මේ විදිහේ සීලයක් රැක්කා ඒක මට පාව දෙන්න බෑ. මොන මොන හේතු කාරණා ඉදිරිපත් වෙන්න පුළුවන්. හිත තුලත් පෙරේතකව නැතුවා කියලා නම් හිතන්න එපා. හොඳ ගානට ජයට තියෙනවා. තිබුණාට මොකද අන්න හික්මීමක් ඇති කරගන්නවා. තිබුණාට මොකද දුර දිග බලලා හිතලා වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. ওই විදිහේ ශක්තියක් තමයි මේ ගොනු කරන්න කරන ආරාධනාව. ඒ විදිහ ආරාධනාවක් අර තමුම්ම කරපු ප්‍රතිපදාවකට නිග්‍රහ කිරීමක්, තමුම්ම කියපු අනාවැකීකට නිග්‍රහ කිරීමක් තමයි මේ පස්වග මහණුන් සිද්ධ කරන්නේ තරා විදිහක. ඉතින් ඒගොල්ලොන් ජීවත් වෙච්ච සමාජෙන් ලොකු බලපෑමක් තියෙනවා. දැන් පහුගිය කවසක කෙනෙක් කියන මොකද්ද මේ හරි පවට බිය සහ ලැජ්ජාව කියන එක තමයි ඔය කියන්නේ. ඒ කියනවා මොකක් හරි වරදක් කරන්නහම අවස්ථාවක් අහම අපේ හිත තුල ඒක පිළිබඳ බියක් ලැජ්ජාවක් ඇති වෙනවා. ආම පිටම මෙහෙම. ආ මොකද්ද? කාමේ වරදවා හැසිරෙන අවස්ථාවක් ලැබුණා. නමුත් මේ තැන ඇත්තට කල්පනා වෙනවා මේක කරලා මම දැන් ඊට පස්සේ ලෝකෙන් මේ විදිහ නිග්‍රහ ලබන්න වෙනවා. මිනිස්සු දැනගත්තාම මම මේ වැඩ කරන ආයතනය එතකොට ඔෆිස් එකේ කට්ටිය දැනගත්තාම කියලා හිතෙන්න පුළුවන්. අර නිකන් කන තැන රෙන්න එපා කියලා කියන්නේ තවකනේ. කන තැන රෙන්න එපා කියන්නේ තෝක තමයි. එහෙම අදහසක් මෙයාට පහළ වෙන්න පුළුවන්. එතකොට මේක මේ සීලෙම නෙමෙයි සමහර විට. පයට පවට බියක් ලැජ්ජාවක් කියන දේ තමයි මෙතන තියෙන්නේ. හොඳ වටිනා ගුණ ධර්ම මේවා. ඊට පස්සේ තව කෙනෙක් හිටියනවා මම මේ කසාද බැඳපු කෙනෙක්. මේ විදිහේ සම්බන්ධයක් ඇති කරගත්තොත් මේ විදිහේ දෙයකට යොමු වුණොත් මම මගේ ඒ කසාද ජීවිතය ගැන අපේක්ෂාවත් අරින්න වෙනවා. ඒ ඒක තවදුරටත් ඒ පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න බෑනේ. අන්න ඒ විදිහ හැඟීමක්. එහෙම නැත්නම් අපි හිතමු බරු කියන අවස්ථාවක අපි ලාවක මෙයා කල්පනා කරනවා මිනිස්සුන්ගෙන් නිග්‍රහ ලබන්න සිද්ධ වෙනවා මම බරුකාරී කියලා. මිනිස්සුන් මම කියන දෙයක් ඉස්සරහට විශ්වාස නොකරන්න හේතු වෙනවා මේක. ඔහොම වෙන්න පුළුවන්. බොරුම කියලා 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 ඒ රෙපියුටේෂන් එකක් හදාගත්ත එක මොකක් කිව්වත් පිළිගන්නේ නැහැ. ඌ ඇත්ත කිව්වත් පිළිගන්නේ නැහැ. මොකද හේතුව අර හાર્ඩන් රෙපියුටේෂන් එක තමයි තියෙන්නේ. ඉතින් අහනවා ඇයි අපි කිව්වට ගණන් ගන්න නැත්තේ? ඇයි අපි බොරු කියනවා කියලා හිතනවද කියලා? නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ ඒවට ඉතින්. ඒවට කරන්න දෙයක් නැහැ. මොකද මේ අමාරුවෙන් උපයගත්ත මේ ශක්තියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙන්නේ මොකද? අර බොරුම කියලා කියලා. ඉතින් වට පිටා වින කටිය දන මු කිව්වොත් බොරුවක් රුන්නොත් පාරක කියලා දන්නවනේ. එතකොට ඒ බැල්මෙන් තමයි බැලෙන්නේ. ඉතින් අන්න මොකද්ද ඒ කාලෙත් එක්ක ලබාගත් ශක්තියක් ඒක. ඒ වගේ ශක්තියක් අන්න මේ අප වෙනස් කරන එක හරි අමාරුයි. වෙනස් කරන එක හරි අමාරුයි. ඉතින් ඒ විදිහේ දේවල් අපේ ජීවිතවල තියෙනවා. එතකොට අර පවට බියක් ලැජ්ජාවක් කියන එක කෙනෙක්ගේ ගොඩක් ආරක්ෂාවට පිහිටට හේතු වෙනවා. එතන මේ පවඩ බිය ලැජ්ජාව කියන එක කොහෙන්ද එන්නේ කියලා කෙනෙක් කල්පනා කරොත් ඇත්තටම සංසාර පුරුද්දකින් එන්නත් පුළුවනි. එහෙම එන්නත් පුළුවනි. නමුත් ඔතන තියෙනවා නිකා මොකද්ද කියන්නේ පරිසරෙන් ලොකු බලපෑමක් තියෙනවානේ. පරිසරෙන් ලොකු බලපෑමක් තියෙනවා. දෙමව්පියන්ගේ ලොකු කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. පරිසරයේ අපි ජීවත් වෙන සමාජයේ හිතනවා නම් මේ දේ හරි දෙයක් කියලා අපි හිතමු සතුන් මැරීම හරි දෙයක් කියලා කෙනේ ඒ සමාජය හිතනවා. එතකොට ඒ කපල දෙයියන්ට පූජ කරොත් හොඳ වැඩින වැඩක් කියලා ඒ සමාජය හිතනවා. එතකොට ඒ වගේ සමාජයක ඒ වගේ දෙමව්පියන් ඇතරේ හැදෙන වැඩෙන දරුවෙක් සතෙක් මරන්න අයි දෙපත්තක් හිතයිද කියන ප්‍රශ්නේ මතුවලා ඉන්න පුළුවන්. සමහර විට ගොඩාක් පිං ඇති කෙනෙක් අන්න කල්පනා වෙන්න පුළුවන් මේ සතාගේ මට්ටමට මම දාගත්තොත් මොකද්ද වෙන්නේ? මේ සතා විඳින අත්දැකීම මම විඳොත් මොකද්ද වෙන්නේ කියලා ගොඩාක් අර තමුන් උපමා කරගෙන අත්ූප නායක කියලා කියනවා. තමුන් ඉදිරියෙන් තියා ගන්නවා. ඒ ධර්මයේ නෝ ගොඩාක් ප්‍රතිපදා වඩපු කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කියන නිවනට නියත වෙච්ච කෙනෙක් ඉන්නවද? එයාට මෙන්න මේ අත්ූප නායක ධර්මය කියලා තියෙනවා. එයාට විශේෂ සීලයක් රකින්න දෙයක් නැහැ. එයා හැමෙලෙම තමුන් උපමා කරගෙන කල්පනා කරනවා. මගේ ජීවිතේට මං කැමති මේ විදිහේ ඝාතනයක් මං කරන එක සුදුසුද? කෙනෙක් මාව රවට්ටනවට මම කැමති නැහැ. මම බොරු කියන එක සුදුසුද? අත්ූපනායක ධර්මයි. එතකොට ඒ වගේ ගොඩාක් ප්‍රතිපදාව කඩපු කෙනෙක්ට ගොඩාක් පිං ඇති ඇත්තෙට ඒ විදිහේ අදහසක් මතුවලා එන්න පුළුවනි. නමුත් ගොඩක් කලාවට අන්න සමාජ බලපෑම තියෙනවා, දෙමව්පියන්ගේ බලපෑම තියෙනවා. මේ විදිහේ සමාජයක අරාබි රටක ඇදිච්ච කෙනෙක්ට ආයි සතෙක් මරනවා කියන්නේ බොහොම නිකන් විනෝදජනක ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ එන්වයරන්මන්ටල් ෆැක්ට් එකක් තියෙනවා මෙතන. පෙර රැස් කරන දේවල් තියෙනත් පුළුවන්. නමුත් මේ විදිහට බිය ලැජ්ජාව, පවට බිය ලැජ්ජාව කියන එක එන්නේ සමාජී මත පදනම් වෙලා. සමාජ මතවාද නොදැනීම අපේ ඔළුවට රිංගනවා. මොකද එකම බොරුව වුණත් සිය දහස්වරක් කියනකොට අන්න බොරුවක් නෙමෙයි ඒක ඇත්තක් බවට පත් වෙනවා. නැවත නැවත කියන්න විතරයි තියෙන්නේ. හිට්ලර් කරලා තියෙන්නේ ඒක තමයි. අතනවත කියන මුලින් කියන අයියෝ මේ යකා පචන ගෙලින්නේ බලන්නකෝ මේ කියලා නෑ. ඔය යන්නේ මීඩියා වලින් කරන්නේ ඕක තමයි. මොස්කව් ඒ කට්ටිය කරන්නේත් මීඩියා වලින් ඕක තමයි. මොකද කරන්නේ එකම බොරුව නැවත නැවත උදේ ඉඳලා හවස වෙනකන් කියන ඔය රාතික රූපాయని ITN වල තියෙන්නේ ඒකම තමයි කියනකොට 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 මොකද වෙන්නේ අන්න මිනිස්සුන්ට ඒක ස්වභාවික වෙනවා හා මේ මේක තමයි පදනම ඒක මත තමයි හිතන්නේ කල්පනා කරන්නේ ඉතින් බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් ඔය සමාධිය වලට ඒක එච්චර අමාරු නෑ ඒක එච්චර අමාරු නෑ අන්න ඒ විදිහේ දෙයක් ඔය රාජ්‍ය යාන්ත්‍රණ වලින් අනන්තවත් පාවිච්චි වෙනවා පාවිච්චි වෙනවා අන්නේ ඒ සමාජ මතවාදී දෙමව්පියන්ගෙන් එන කන්ට්‍රිබියුෂන් එක දෙමව්පියෝ කියන්නේ සෑහෙන බරක් වැරදි තැනක උපදුනොත් ඒ මතවාද ටික ඔලුවට ඔක්කොම ඩිෆෝල්ට් එන්නේ අය නිකන් ඒවා ඩිෆෝල්ට් මෝඩ් එකේ තමයි ඒවා දුවන්නේ ඒවා නිකන් හිතලා කල්පනා කරන්න දෙයක් නැහැ ඉතින් ඒ විදිහේ සමාජයක බලපෑමක් තියෙනවා මේ පවට බියක් ලැජ්ජාවක් කියන දෙයක් එහෙම ඉබේ පහළ වෙන්නේ නැහැ ඒ වටපිටාවෙන් තමයි ඒකට කරුණු ගැළපිලා ඉන්නේ ඒ සමාජයෙන්. පින් ඇති ඇත්තෙට පෙර සංසාරයක අරගෙන ආපු දේවල් තියෙන්න පුළුවනි. නමුත් හැම වෙලේම මේ පවට බිය ලැජ්ජාව කියන එක අන්න මේ සමාජ මතත් පදනම් වෙනවා. එතකොට ඒ සමාජයේ හිතන විදිහට තමයි අන්න පවට බියක් ලැජ්ජාවක් ඇති වෙන්නේ. එතකොට ඒ සමාජයේදී දෙයක් හිතන්නේ නැත්තම් එතකොට ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔය කොච්චර බටහිර ලෝකේ කොච්චර ඔය ලිංගිකත්වය පැත්තට ඇදිලා ගියත් ඒගොල්ලන්ගේ සාමාන්‍ය අදහසක් තියෙනවා බැඳගත්තට පස්සේ ෆේත්ෆුල් වෙන්න ඕනේ ඒක කඩාගෙන ගියොත් ඒක ගොඩක් කලාවට ඒ පිළිගැනෙන්නේ ප්‍රතික්ෂේප වෙන අදහසක් තමයි එතන තියෙන්නේ ප්‍රතික්ෂේප වෙන ක්‍රියාවලියක් තමයි මේ තියෙන්නේ තමුන්ගේ පාර්ට්නර්ට ෆේත්ෆුල් වෙන්න ඕනේ කියන අදහස තියෙනවා එතකොට ඒගොල්ලෝ ඒක මත පිටලා කටයුතු කරනවා එතකොට බඳින්න කලින් කොහොමදත් බැඳලා පස්සේ මේ විදිහ ඉක්මීමක් තිබිය යුතුයි කියන එක සමාජය මත ගැබ්බෙලා තියෙනවා. ඉතින් ඒක වටිනවනේ. මේක වටිනවා. ඒ මිනිස්සු ඒකට ගැළපිලා කටයුතු කරනවා. සමහර විට මේ 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 මෙච්චර මේ බෞද්ධ රටේ එහෙම එච්චර ලොකු අදහසක් නැති වෙන්න පුළුවන්. මේගොල්ලෝ කල්පනා කරන්නේ කොහොමද මේක නොපෙනී කරන්නේ නොදැනී කරන්නේ කියන විදිහෙන් තියෙන්නේ. ඉතින් විඳෝ විඳෝ කර හොරක වැඩ කර කර බොහෝ කාලයක් අවුරුදු 20ක් 30ක් වුණත් ගෙවන්න පුළුවන්. ගෙවන්න පුළුවන්. අර මිනිස්සු අඩුම ගානේ කරත් යම්කිසි විදියක මේක මට හිතේ දරා ඉන්න බෑ. මේ විදිහ දෙයක් මගෙන් වුණා මේ විදියට ප්‍රකාශ කරන්න ඕනේ කියන වගේ අදහසක්වත් මත වෙලා ඉන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය විදිහ දෙයක් ඒ සමාජෙ මත පදනම් වෙනවා. ඒ විදිහේ පවට බියක් ලැජ්ජාවක් ඒ සමාජයෙන් ගැලපිලා එනවා. මේ විදිහට හරි වැරද්දක් ඒ සමාජයෙන් ගැලපිලා එනවා. ඒතර එක්තරා විදියක මේ පස්වග මහණුනුත් කල්පනා කරනවා මේ විදිහේ ලාමක ප්‍රතිපදාවකින් නිවනක් නම් ලබන්න බැරිය. මොකද අර සමාජ මතේ තමුන්ගේ ඔළුවට නැවත නැවත වැටිලා තමුන්නුත් කර කර ඉඳී ඒක තමයි. කයට දුක් දිදී වෙහෙස දිදී තමයි ඉඳී. ඉතින් එතකොට ඔය කන්නේ නැතුව ඉන්නකොට ඉතින් බණ ඇහෙන්නේ නැහැ නේ හරියට. බඩගින් ඉන්නකොට ඉතින් ඒවා එච්චර ඔළුවට යන්නේ නැහැ. සමහර විට ඒකින්දත් දන්නේ නැහැ. කොහොම කොහමරි බුදුරජාණන් වහන්සේගේ ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා එක්තරා විදියක අපිට මෙහෙම කියන්න පුළුවන් දැන් අපි කිව්වා සිහිය කෙනෙක්ට දවස් 3 4ක් ඇතුළත මේ සිහිය කියන පුහුණුව එයාගේ ඔළුවට දාලා දෙන්න පුළුවන් එතකොට එයා එළියට යන්නේ කොහමද එයා එළියට යන්නේ හිතනවා මම මේකේ එක්ස්පර්ට් කෙනෙක් ආ මම දැන් සිහිය දන්නවා කියලා යම් කිසි අදහසක් දැඩි මතයක් වෙන වෙන කට්ටියට කියලා දෙන්න යන ගතියක් මේ තැනතගි තුල තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියලා දෙන්න යන්නේ ඔය ඔය ෆේස් එකේ කට්ටිය තමයි. ඈ නිකන් අර නිකන් හරියට නිකන් අහලා දෙන වචනේ මෙහෙම දෙයක් තියෙනවා දැනගෙන තියෙනවා පොඩ්ඩක් කරලා තියෙනවා. ඉතින් හරි අමාරුයි බේරිලා ඉන්න ගොඩාක් කියලා දෙන්න උත්සාහ කරනවා. බලන්න මේ මෙච්චර මේ ආමඳුරුන්ටත් ඇවිල්ලා කියලා දෙන ගානට උත්සාහ කරනවා. පමණකට අමාරුවක් ලෙඩක් ගැළපිලා එනවා. මොකද අර අර වැඩේ හරියට ඉගෙනගෙන නැහැ. තාම නිකන් තොල ගෑවුනා විතරයි. ඉතින් ආ හිතනවා ඒකේ එක්ස්පර්ට් කෙනෙක් තමයි මම. මම තමයි සිහියේ දන්නේ මම තමයි සිහිය කියලා දෙන්න ඕනි කියලා. ওই විදියට මත වෙලා ඉන්න පුළුවන්. නමුත් මොකද්ද මේ නොදැනුවත් භාවය තුලින්ම තමයි අදහස එන්නේ. දැන් අද කාලේ හැටියට නිකන් අලුත් තියරියක් හදලා තියෙනවකට ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් කියලා. මොකද්ද මෙයා මේ නොදැනීම මෙයාගේ තියෙන මෝඩකමක් මෙයාගේ තියෙන දන්නේතිකමක් මෙයා හිතනවා මම මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් කියන අදහසින් තමයි එයා කල්ගත කරන්නේ. දැන් අපි හිතමු දැන් අපිත් ඔය ගොඩක් වෙලාට ඔපිනියන් දෙන්න යනකොට මේ එක එක ඔපිනියන් දෙනවානේ. දැන් පිතමු එක එක ශේෂ්ත්‍ර ගැන කතා කරනවා. ඒ ශේෂ්ත්‍රේ අල්ලලවත් නෑ සමහරට. නමුත් ඒක විශේෂඥයෙක් විදිහට කතා කරනවා. බණ කියනවා කියන්නේ ඒ වගේ වැඩක් තමයි ඇත්තටම. මේ නොදන්නා දේවල් ගැන නිකන් එක්ස්පර්ට්ලා විදිහට කතා කරනවා. ඒක ගැන තමයි කියන්නේ. මෙන්න මේ මිනිස්සු ගොඩදෙනෙක් හිතනවා තමුන් නොදන්නා ශේෂ්ත්‍රයක ප්‍රවීණෙක් කියලා මතවාදයක් මේ කට්ටියගේ ගොඩක් ඔළුව තුල තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ නොදන්නා දේවල් ගැන ඔපිනියන් දෙන්න යනවා, අදහස් ප්‍රකාශ කරන්න යනවා, ලොකුවට විස්තර ප්‍රකාශ කරන්න යනවා. හැබැයි මේගොල්ලෝ දන්නේ නැහැ මේ ශේෂ්ත්‍රේ මම දන්නේ නැති කෙනෙක්, මේ ශේෂ්ත්‍රේ මම බොහොම දුර්වල කෙනෙක් කියන එක ඒගොල්ලන්ගේ හිත තුල නැහැ. එතකොට මෙන්න මේ අලුත් නිකන් තියරියක් වගේ හදලා මේ විදිහට ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් කියලා. එතකොට එතන ඒගොල්ලෝ කියනවා මේ තැනත්තා ඉන්නේ නිකන් අමුතු හයි එකක. අමුතු නිකන් සූස්තියක තමයි මේ ඉන්නේ. මේ සූස්තිය මේ කඳු මුදුන අඳුන්නනවා පීක් ඔෆ් මවුන්ට් ස්ටුපිඩ්. මෝඩයාගේ කඳු මුදුන තමයි මේ තියෙන්නේ. මෝඩයාගේ කඳු මුදුන තමයි මේ තියෙන්නේ. මොකද්ද මෙයා නොදැනීම තුලින් මෙයා හිතනවා අමුතු සූස්තියක. මම සතිය දන්නවා. මම සත්‍ය පුරුදු කරන කෙනෙක්. මම මේ විදිහට මීත්‍රිකල ගිහිල්ලා දවස් තුනක් ඉඳලා ආවා කියලා. ඔය විදිහට මතුවෙන්න පුළුවන්. මතුවෙන්න පුළුවන්. ඒ විදිහ අදහසක් ගැළපිලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම මෝඩකමක් අපි තුලත් තියෙනවා. ඔය ගොඩක් වෙලාවට ඔය ඔපිනියන් දෙන්න යනකොට ඕක මතුවලා එනවා. ආ මේ නොදාන්න ශේෂ්ත්‍රයක් පිළිබඳ ඔපිනියන් දෙනවා. මම පාවගේ දවසක් කෙනෙක්ට ගියා නොදන්නා ශේෂ්ත්‍රය ගැන කතාවක් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ කෙනා මම මේ දන්නේ නැති එකන්නේ. කරනකොට ඉගෙන ගන්න පුළුවන්. එක්ස්පර්ට් කෙනෙක් වගේ කතා කරනවා. කතා කරනකොට ඉගෙන ගන්න පුළුවන්. එතකොට හරි. ඉතින් මේ විදිහේ දෙයක් තමයි මේ කියන්නේ. අන්න එයා ඉන්නේ අමුතු සූස්තියක. එයා දන්නේ නැහැ මේකේ ප්‍රවීණයෙක් නෙමෙයි මම කියලා. නමුත් මොකද වෙන්නේ කාලෙත් එක්ක මේකට මේ බොරුව මෝඩකම තේරෙනවා. මොකද එන්නේ අර සූස්ති ඔක්කොම බහැලා ගිලා අයියෝ වෙච්ච ආදියක් අයියෝ ලැජ්ජායි බෑ ගිහිල්ලා සවුත් උනා කියලා. අන්න අමුතු නිකන් අනිත් පැත්තට ඩිප්‍රෙෂන් එකක් වගේ වෙහෙසක් පීඩාවක් වගේ ගැලපිලා ඉන්න පුළුවන්. මොකද උනේ අන්න අර කඳු මුදුනක ඉඳියා එක පාට ප්‍රපාතයකට ඇදගෙන වැටුණා. මොකද මොකක් හරි සිදුවීමක් සමහර විට ඔන්න සතිය දන්න කෙනෙක් හම්බ වෙනවා අර විදියට පචේ කියාගෙන කියාගෙන යනකොට කොට කොට යනකොට කෙහෙල් ගහකට කොටනවා. කොටපු ගමන් හොට පැටලෙනවා. එතකොට වැඩේ අස්පට් යනවා. ඉතින් ඒ විදිය දෙයක්. නමුත් මේ මේ දෙකෙන් පස්සේ මෙයා තේරුම් ගන්නවා අන්න මොකද මේක මම ටිකක් වැඩිය යුතුයි, මේක මම ටිකක් පුරුදු කළ යුතුයි කියලා. නැවත නැවත ටික ටික පුරුදු කරගෙන ආවොත් අන්න අර සුස්තිය ටිකෙන් ටික ටිකෙන් ටික කාලෙත් එක්ක නැවත ලබා ගන්න පුළුවනි. අන්න නිවනක් දිහාවට යන රේඛාවක් අලුතෙන් ගැලපිලා එනවා. මුලින් හිතුව එක්ස්පර්ට් කෙනෙක් කියලා කඩාගෙන බිමට වැටුණා. බිමට වැටුණාට පස්සේ අන්න නැවතත් ටිකෙන් ටික පුරුදු කරලා හරි එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ආරාධනාවක් මේක තුල තියෙනවා. අන්න ඉතින් අපිට හිතන්න පුළුවන් මේ පස්සග මහණුනුත් යන්නේ මෙන්න මේ ග්‍රාෆ් එක දිගේ තමයි, මෙන්න මේ කියන තියරිය දිගේ තමයි. මොකද දැන් මේ කියන්නේ දැන් ඉන්නේ අර කඳු මුදුනේ. අර මෝඩයන්ගේ කඳු මුදුනේ තමයි ඉන්නේ. ඒක තමයි මේ බුදු කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ. ඊට පස්සේ ලබන සතිය මේ කට්ටිය බිම දානවා බුදුරජාණන් වහන්සේ. අර කකුල් මාට්ටුවක් දාලා බිම දානවා. එතකොට මොකද වෙන්නේ අන්න? අන්න ඊට පස්සේ හිත කනගාටුවක්, වෙහෙසක්, පීඩාවක්, අයියෝ අපි මේ නොදැන කියපු කතාවක් කියලා වගේ මත වෙලා ඉන්න පුළුවනි. නමුත් ඒ වෙහෙස පීඩාව තුළින් අන්න මාර්ගයක් පෙන්නුවොත් මෙන්න මේක තමයි නිවන. මෙන්න මේ දිහාවට ටිකෙන් ටික උත්සාහ කරන්න. ඔය විදිහට සතිය කියන එක දැනගෙන විතරක් හරියන්නේ නැහැ. මේක පුරුදු කරන්න. පුරුදු පුරුදු කරනකොට කරනකොට මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඔයත් එක්ස්පර්ට් කෙනෙක් වෙයි කියලා යම්කිසි මාර්ගයක් පෙන්වීමක් තමයි තියෙන්නේ. ඉතින් කියනවා හතක් කරන්න. හතක් බුදුරජාණන් වහන්සේගේ නම්බරේ තමයි හත. අවුරුදු හතක් කරන්න. මොකද අර හයක් අටු කාලා හත්වෙනි අවුරුද්දේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත නිසාද කොහෙදෝ කියනවා අවුරුදු හතක් කරන්න. හතක් කරන්න. හැබැයි ඉතින් පින් ඇති ඇත්තෝ ඉන්න පුළුවන් අවුරුදු 6නුත් පුළුවන්. පින් ඇති ඇත්තෝ ඉන්න පුළුවන් අවුරුදු 2 3නුත් පුළුවන්. පින් ඇති ඇත්තෝ ඉන්න පුළුවන් මාස 5නුත් පුළුවන්. පින් ඇති ඇත්තෝ ඉන්න පුළුවන් මාසෙනුත් පුළුවන්. මේ ප්‍රතිපදා වඩපු ඇත්තෝ ඉන්න පුළුවන් දවස් 7නුත් පුළුවන්. කියලා අන්න හතකට ගෙනහලා නවත්වනවා. එතම නමනන් නෙමෙයි වෙන තැනක කියන උදේ දෙනකොට හවස් වෙලා වෙනකොට වැඩේ ඉවරෙන්නත් පුළුවන්. එච්චරකට එහෙම දක්ෂයෝ ඉන්න පුළුවන්. මොකද ඉතින් මේ සංසාර ගමනක් නේ අපි කතා කරන්නේ. සංසාර ගමනක් අපි කතා කරන්නේ. එතකොට ඒකේ හිස්ටරි එකක් තියෙනවා. මේක ඇත්තටම අසාධාරණ ලෝකයක් මේක. අයි සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. තම තමුන් රැස් කරගත්ත පමණට වපුරපු පමණට තමයි අස්සන්නේ. ඒ නැතු එනේවා බලාපොරොත්තු වෙන්න එපා. ඔය මොනවා හරි ආපු පීඩාවක් වෙහෙසක් දුකක් තියෙනවා නම් ආයුත්තක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ආයි වැරදිලා එකක්වත් ඇවිල්ලා නැහැ. කිසි දෙයකට බය වෙන්න එපා. ඇක්සිඩන්ට්ස් කියලා ඒවා නැහැ. එහෙම නැහැ. ඔය රැස් කරගත ඒවල් ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අයියෝ බලන්න මගේ ජීවිතේ මේ මේ පුද්ගලයෝ නිසා මේ විදිහට කරගන්න බෑ. අයියෝ බලන්න මේ මට වෙච්ච දෙයක්. අයියෝ බලන්න මගේ මේ රෝග වේදනා දුක් කරදර කියලා කිව්වට මොකද? ඔන්න ආයුත්තක්. ආයුත්තක් තමයි ඇවිල්ලා තියෙන්නේ. වැරදිලා නැහැ. වැරදිලා නැහැ. හරියටම හරි. හරියටම හරි. මොකද්ද අර තමුන් රැස් කරගත්ත. ඉතින් අසාධාරණ ලෝකයක්. අනිවාර්ය අසාධාරණයි. සාධාරණත්වයක් නැහැ. මොකද හේතුව අන්න අර වපුරපු දේවල්. සමහර විට අපිට දකින්න පුළුවන් නිකන් අර හිතන්න කල්පනා කරන්න වයසට එන්න කලින්ම මේ කුඩාවදීදී මල්ලගේ දරුවෝ මරණයට පත් වෙනවා. තොර කෙනෙක් කියන අයියෝ බලන්න මේ මේ වයසක ලොක්කෝ වගේද මේ පොඩි දරුවෝ තාම ලෝකේ ගැන දන්නේ නැහැ. තාම ප්‍රතිපදාවකට බැස ගන්නත් බැරි වුණා. මෙන්න මැරිලා ගියා. මෙන්න මැරිලා ගියා. මෙන්න මේ විදියට ඒස් කෝ එකේ නම්බර් රටක් ගිහිල්ලා මේ දරුවට මේ කොටි කාලටි කාලෙට කියලා එක එක ඒවා ගෙනහලා ඉදිරිපත් කරන්න පුළුවන්. කියනවනේ ඒස් ස්කෝ එකේ 3 4 පැන්නට පස්සේ හරි අමාරුයිලු. මේ විදිය 3-4ක් මමත් බැලුවා මට කියක් තියනවද කියලා. එහෙම ලොකු නම්බරයක් හදාගන්න බැරි වුණා මට. ට්‍රයි කරා. මොකද නිකන් කියන්න පුළුවන් නේ මට ඒ ස්කෝ එකේ මෙච්චරක් 6-7ක් තියනවා 10න් කියලා. එහෙම කියාගන්න බැරි වුණා. කියාගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මේක මේ නම්බරේ ටික වැඩි වුණකොට අමාරුයි මේ බලන්න පොඩි දරුවෝ මල්ලගේ දරුවෝ මේ විදියට මේ මේ ඒ ස්කෝ එකේ 7ක් තියනවා මේ දරුවාට කියලා කියන්න පුළුවන්. නමුත් ඒවා ඉතින් ඒ අනතුරු නෙමෙයි. ඒවයේ ගලපලා ගත්ත දේවල් අසාධාරණ ලෝකයක්. එතකොට ඉතින් ඒ අසාධාරණත්වයේ තියෙනවා තම තමු රැස් කරගත්ත පමණට. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අධෛර්යමත් වෙලා අත්හරින්න කියලා. දැන් ඉන්න තැනින් පටන් ගන්න. කොහේ හරි කාන්තාරයක ඉඳලා එන්න එපැයි ගමනේ යන්න එපැයි. වෙන කොහෙන්වත් මැජික් එකකින් ගිහිල්ලා බහින්න බෑ. ඒ වෙනුවට කොහෙන්ද පටන් ගන්න ඕන? ඉන්න තැනින් පටන් ගන්න. ඉන්න තැනින් පටන් ගන්න ටිකෙන් ටික යන්න. එහෙම ගියොත් තමයි ඊළඟ මාර්ගෙ හරි ඔබ සෙට් වෙලා එන්නේ. එහෙම නැත්තම් නෑම තමයි. ඉතින් ඒකින්ද ටිකෙන් ටික යන් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා වගේ 7-7ක් කරලා බලමු. 6නොත් වැඩේ වෙන්න පුළුවන්. 5නොත් වෙන්න පුළුවන්. 5නොත් වෙන්න පුළුවන්. 3-4නොත් වෙන්න පුළුවන්. 1නොත් වෙන්න පුළුවන්. මාස කීපෙනොත් වෙන්න පුළුවන්. කියන්න බෑ. ඉතින් ඒකින්ද ඒ විදිහේ ආරාධනාවක් තමයි තියෙන්නේ. මේ විදිහේ ආරාධනාවක් අපි අපි අපේ ජීවිතවලටත් කොයි විදිහට ලං කරගන්න පුළුවන්ද කියන පරීක්ෂාව තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් බලමු අපි ලබන සතිය බලමු. දැන් මේ මේ මොඩයන්ගේ කඳු මුදුනේ ඉන්න පස්වග මහණුන් ටික බුදුරජාණන් වහන්සේ බිම දාන්නේ කකුල් මාට්ටුවක් දාන්නේ මොන විදිහේ ලොජික් එකකින්ද කියලා ලබන සතිය ඉතුරු කරගෙන අපි හිතමු අද දවසේ මේ කරපු ධර්ම දේශනාවත් මේ විදිහේ ප්‍රතිපදාවක් සැනසීමක් තම දමුට ලං කරගන්න හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. එවනම් වෙනතා වගේම ධර්මදේශනා සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් නමස්කාර කරමින් ඒ ධර්මදේශනාව සම්බන්ධයෙන් කාර්ය ප්‍රශ්න තියෙනවා නම් හෝ කමඨාන් ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාව අරගෙන උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. කාර්ය ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනකල් මගේ මම පොඩි ඇනවුස්මන්ට් එකක් තියෙනවා. මේ සතිය අපි සතිපාසල පටන් ගන්නවා ටොරොන්ටෝ මේ මේ 2022. ඒ නිසා මම මේ චැට් එකේ දාන්නම්. ඔයගොල්ලන් කවුරු හරි සහභාගී වෙන්න ඕන ළමයි ඒකට ජොයින් වෙලා ෆෝම් එකක් අපි එදාට මේ ෆිල් කරන්න දෙන්නම්. Google ෆෝම් එක කැමති කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්.
නිරෝෂ ඔය සහභාගී වෙන්න කැමති කෙනෙක්ද කියද අත උස්සන් ඉන්නම්.
ඒක කැමති කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ උගන්නන කෙනෙක්. දිනෝෂා
අවසරයි
ස්වාමීන් වහන්සේ සහභාගී වෙන්න පුළුවන් සතිපාසලට.
සහභාගී වෙන්න පුළුවන් කැමති කෙනෙක්ට එහෙම ගැටලුවක් නැහැ.
ස්වාමීන් අර කමටහන් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, වෙලාව තියෙනවා නම් විතරක් කියන්නම්, නැත්නම් කමටහන් සුද්ධ කරන දවසක කියන්නම්.
කමන්නේ අපි විනාඩි දෙකක් ගන්න.
විනාඩි නම් බෑ ස්වාමීන් වහන්සේ.
කියන් කියන්.
ස්වාමීන් වහන්සේ දැන් අර කියනවනේ නිතරම මේ ධර්ම දේශනාවල කියනවා උපේක්ෂා වේදනාවට මේ අපි අකමැති කියලා. ඉතින් මං හිතන් හිටියා මේ මට නම් නෙමෙයි කියන්නේ, මම භාවනා කරලා උපේක්ෂා වේදනාව වෙනකොට මම කැමති එහෙම කියලා. එනවාට මේ ළඟදී කොහමරි මම අර අතරම මෙහෙණින් වහන්සේ කෙනෙක් රාලෝකා කියන වෙබ්සයිට් එක කරන්නේ YouTube channel එක, ඒ මෙහෙණින් වහන්සේට මම personally කතා කරා. ගොඩක් වෙලා කතා කර කර ඉද්දී මට මෙහෙණින් වහන්සේ තේරුම් කරලා දුන්නා මේ මං කොච්චර දවස තිස්සෙම දේවල් කරනවාද අර උපේක්ෂා වේදනාව මග අරින්න කියලා. මම මුලින්ම හිත දැන් ඉස්සෙල්ලාම ලේසිම දේ තමයි ෆෝන් එක හරි කම්පියුටර් එකේ හරි මොනහරි ෆන් දෙයක් බලනවා. ඊට පස්සේ දැන් ඒක රළු වැඩි කෙලස් වැඩි කියලා හිතුනහම ඔය මේ ඊට වැඩි ටිකක් කෙලස් අඩු නිකන් ආධ්‍යාත්මික දෙයක් මොනවා හරි බලනවා, නිකන් ඔය විශ්ව ශක්තිය හරි සයිකොලොජි හරි මොනහරි ධර්මෙම නෙමෙයි අර ඊට ළඟින් යන දෙයක්. ඊට පස්සේ ඒකත් වැඩි කියලා ඒකෙත් හොඳ නැහැ කියලා හිතනකොට විපස්සනාව නැති වෙන කාගේ හරි හාමුදුරු කෙනෙක්ගේ බණක් හරි අහනවා, ඒ කාට හරි හරි වණින මොන හරි කරන. ඉතින් දැන් මම හිතන් හිටියට දැන් මේ බණක් අහනවා කියලා මට තේරුණා මම මේ ඔක්කොම කරන්නේ අර උපේක්ෂා වේදනාව නැති කරගන්න කියලා. භාවනා කරන්නේ නැති වෙලාවට දවස් 30ෙම මොන මොන හරි ඒ වගේ චුටි චුටි දේවල් කරනවා. ඊට පස්සේ මම දැන් හිතුවා මම දැන් ඒක කරන්නේ නැතුව මේ උපේක්ෂා වේදනාව ඒ වයින්කොට මම දැන් හිතන්න පුරුදු වුණා උපේක්ෂා වේදනාව දුරු කරගන්න මම මේ කරන්නේ, මම මේක කරන්නේ නැහැ කියලා උපේක්ෂා වේදනාව වටිනාකම හිතලා එහෙම ඒ මෑණියන් හන්සෙත් කියලා දුන්නා. ඒ විදිහට කරා මේ මෑණියන් හන්සෙට කතා කර දාට පහු වෙලා මට කොවිඩ් හැදුනා. ඊට පස්සේ මට දවස් ගාණක් නිවාඩු හම් වුණා. ඉතින් කොහොම හරි දවස් ගාණක් ගෙදර ඉඳගෙන විදිහට කරා. මුලින්ම මට හිතුණා මේ අයියෝ දැන් මං ආස කරන කිසි දෙයක් කරන්න බැහැනේ එහෙම කියලා හිතුණා, නිකන් හරි බෝරින් වගේ. ඊට පස්සේ දැන් දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ඉඳලා මන්ද උපේක්ෂා වේදනාවට ටික ටික ආස කරන්න පටන් ගත්තා. ආස කියන්නේ අර ඒක ටොලරේට් කරන්න පටන් ගත්තා. මුලින්ම දැන් අපි ආනාපාන සතිය කරලා ඒක ගෙවුනට පස්සේ බොඩි සෙන්සේෂන් බලලා ඒකත් ගෙවිලා එහෙම කරන්නේ උපේක්ෂා වේදනාවට යන්නේ. ඊට පස්සේ දැන් අර භාවනා නොකර නිකන් ඉන්න වෙලාවට ඒක කොහේ හරි තිබිලා අර අනිත්‍යව තියෙනකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ අරක තියෙනවා. ඒක තියෙන්නේ sound of silence එක. sound of silence හොඳට තදින්ම ඇහෙනවා නෙමෙයි කියලානේ ලොකු සමින් වහන්සේ කියන්නේ දැනෙනවා කිය. කොහමරි sound of silence තදින්ම තියෙනවා. එතකොට ඒක අල්ලගෙන ඒ ඔස්සේ උපේක්ෂා වේදනාවට ගිහිල්ලා ඉන්නවා. එතකොට නිකන් හිටපු තැන්වල නිකන් හිටපු ගමන් පුටුවක් උඩලා නිකන් ඒක අහගෙන උපේක්ෂා වේදනාවට යනවා. එහෙමත් කරනවා. එහෙම තත්ත්වයක් තමයි මේ දවස්වල තියෙන්නේ ස්වාමීන් වහන්ස. දැන් තියෙන ප්‍රශ්නය පොඩි ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඒක දැන් කොවිඩ් ඉවරයි. දැන් වැඩට යන්න තියෙනවා නිද්දා විතරිනේ. දැන් ආස නැහැ යන්න. මේ දැන් සනීප වුණත් දවස් දෙක තුනක් තව තව මොනා හරි ඇඟේ තියෙන ලෙඩක් මොකක් හරි අපහසුතාවයක් හොයාගෙන තවත් දවසක් සික් කියලා මෙහෙම ඉඳලා දැන් කොහොම හරි දැන් අර ඒක කඩා ගන්න කැමති නැහැ අර මේ බාහිර ලෝකෙට යන්න. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක ෂෙයා කරන්නයි වහන්සේගෙන් ප්‍රතිසක් ගන්නයි කතා.
ඔව් හොඳයි. ඒතරම දැන් ඔය කියපු කතාව එක එක හොයනවා. මේක කරනවා, ඒක ඔලාරික වැඩි ඊට වැඩි අඩු එකක් කරනවා, ඒකත් ඔල කරන්නේ කොහොම හරි භාවනාවක් නැතුව වෙන මොකක් හරි කරනවා කිකි. ඔය විදිහට ඔය ඕකම තමයි ක්‍රම යන පාර. ඉතින් ඔක්කොම තියෙන ඒවා කරලා බැරි වුණොත් තමයි මේ නිවන කියන එක බාරගන්නේ. ඒකත් ඒක නිකන් අර ඒක තමයි අපේ හිතේ ස්වභාවය. ඕක නිකන් දිනුෂාට විතරක් පොදු දෙයක් නෙමෙයි, කාටුණත් එහෙමයි. මේ මොකක හරි පෙම්බඳින්න ඕනි, මොකක හරි හිත්තලවන්න ඕනි. එතකොට කොයි දේ හිතලෙව්වත් රඳන්නේ නැහනේ. ඒකයි ගැටලුව තියෙන්නේ. විශේෂයෙන් මේ විදිහේ බුදු බණක් ඇහුවාට පස්සේ මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන්න පටන් ගත්තට පස්සේ මෙතන අතර තේරෙනවා මොනවා හරි දාලා මේක පිළියම් කරන්න, මේක වහන්න උත්සාහ කරනවා. ජරාවක් තමයි දාන්නේ. නමුත් දාලා කොච්චර උත්සාහ කරත් මේක රඳන්නේ නැහැ. මේකට පිළියමක් නැහැ. අන්තිමට බැරිම වෙලා නිකන් කරගන්න දෙයක් නැතිකමට තමයි බාරගන්නේ. ඕක තමයි ඔය ස්වභාවය. ඒක තමයි අපි කවුරු කවුරුත් යන ප්‍රතිපදාව. වෙන ආයි නිකන් වෙන නිකන් එහෙම නෑ කියලා නම් හිතන්න එපා. කාගේ හිතේත් ස්වභාවය ඕක තමයි. බැරිම වුණොත් බාර ගන්නවා. අර නිකන් අර ලෝකේ තියෙන කසාද හොයාගෙන හොයාගෙන ගිහලා අන්තිමට බැරි වුණාම එක්කෙනෙක්ව කසාද බැඳගන්නේ. ආ ඉතින් කරගන්න දෙයක් නැතුවට මොකද වෙන කෙනෙක් කැමති නෑ. අන්න ඒ වගේ දෙයක් තමයි ඔතන තියෙන්නේ. එතකොට එහෙම තමයි ඉතින් ඉවන බාරගත්තොත් දවසක. ඒ ඇරෙන්න වෙන විදිහක බාරගනින් කියලා හිතන්න අමාරුයි. අන්න උත්සාහ කළා උත්සාහ කළා මොකක් හරි මේක පැවැත්ම කොහොම හරි මේක අටවගෙන යන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. ලබන පාර මීට වැඩිය හොඳ වෙහිකල් එකක් ගන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. ඈ ඒක කොහොම කොහොම හරි එහෙම ගිහිල්ලා බැරිම වෙලා කරගන්නම දෙයක් නැති කොට අර මුල්ලට කොටුනහම බාර ගන්නවා වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් අපේ හිත තුලත් ওই ක්‍රියාවලිය යන භාවනාවක් කරනකොට එක්ක රාග ඉදිරිපත් වෙලා එනවා, ද්වේෂ ඉදිරිපත් වෙලා එනවා, එක එක අතීත මතක ඉදිරිපත් වෙලා තියෙනවා, සැලසුම් ඉදිරිපත් වෙලා එනවා, ඕවා හිත් බඳිනවා. ඒක වළක්වන්නත් හොඳ නෑ. හොඳට සිහියෙන් ඒකට හිත් බඳින දෙන්න. ඒක හිතලවල බලන්න මේ රාගය කියන එක සදාකාලිකව තියෙන දෙයක්ද කියලා බැලුවොත් සමහර විට තියෙනවා. සති කීපයක් තියෙනවා. එක පරියන්කක මුළු පැයක් ඉඳලා පැයම රාගය කියලා කියන්නත් පුළුවන්. නමුත් ටික 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 යනකොට තේරෙනවා ඒකෙත් හිත රඳන්නේ නෑ. ඊට පස්සේ ඔය බීතික ෆෝබියාස් ඉදිරිපත් වෙලා එනවා. ඒක ඒක ඒ වගේ ඒවා ඇවිල්ලා ඒවා ඒ කට්ටිය යෝජනා කරනවා. මේක නම් රියල්, මේක නම් සොලිඩ්, මෙන්න බලන්න කියලා. ඒත් ටිකක් කළා යනකොට තේරෙනවා සමහර විට සති කීපයක් ඇතුළත ඒකත් දිය වෙලා යනවා. ඔන්න ඔය විදිහට හිත ඉබේම මේ ක්‍රියාවලියට මොන මොනවා හරි අල්ලගන්න උත්සාහ කරනවා. අහු වෙනවා. අහුනාට මොකද අර ටිකක් කළා යනකොට නිකන් අර දිය රූට්ලා යනවා වගේ අත් ඇඟිලි අස්සෙන් නැවතත් රූට්ලා යනවා. ඉතින් ඔන්න ඕක තමයි යථාර්ථය. ඔය යථාර්ථය බාරග නොගෙන ඉන්න තමයි අපේ උත්සාහය. ඔය උපේක්ෂා වේදනාවක් කියලා හොයාගෙන යන දෙයක් නැහැ. මුකුත් තියෙන්නේ පසුබිමේ ඒක තමයි. ඒක වහන්න තමයි මේ කරන ක්‍රියාවල් ඔක්කොම කරන්නේ. ඔක්කොම කරන්නේ ඒක වහන්න. එක එක ඉන්ද්‍රිය තුලින් එක එක ලස්සන ලස්සන විචිත්‍ර දේවල් ගෙනහල්ලා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළ කියනවා මේ බලන්න, මගේ දිහා බලන්න, මගේ අපෙනුත් ගන්න මල් කියලා. ඔය ඉන්ද්‍රියන් අතර සටන් තියෙන ඕක තමයි. අර මල් විකුණන කට්ටිය කෑ ගහන්නේ එක එක පැති වලින් අපෙනුත් ගන්න මල් කිකි. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඇහැදිනනවා ගොඩක් වෙලාවට. ඇහැදිනනවා. හිතත් හරි ප්‍රබලයි. ඊළඟට කන, දිව, නාසය, ශරීරේ ඉතින් දුරලයි. නමුත් ඔය හතර පහ දෙනා අතර ගැටුමක් තමයි මේක. අපෙනුත් ගන්න මල්, ඇයි අපි දිහා බලන්නේ නැද්ද කියන ආරාධනාව තමයි තියෙන්නේ. මේගොල්ලෝ ඒ සඳහා කැප වෙලා ඉන්නවා. විචිත්‍ර විචිත්‍ර දේවල්, ලස්සන ලස්සන දේවල් ගෙනහලා ඉදිරිපත් කරනවා. ඒකනේ ඔය ෆයිව් ස්ටාර් හෝටල් එකකට එහෙම ගියාම, මේ රෙස්ටෝරන්ට් එකකට ගියාම දිව විතරක් නෙමෙයි පිනවන්නේ. ඒගොල්ලෝ හැපි නෝනෝ. ලස්සන ගෑනු ළමයි කොටට ඇඳගෙන, බාගෙට ඇඳගෙන අන්න ගෙනහලා පිළිගන්නවා. ඊළඟට හොඳ පසුබිම් සංගීතයක් තියෙනවා. ඇහැට විවිධ ලස්සන චිත්‍ර අලංකාර ලයිට් එලි තියෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. කොහොම හරි මේ ඇතුළත තියෙන එක වහගෙන ඉන්න තමයි ට්‍රයි එක. ඉතින් අපිත් එහෙම තමයි. විශේෂයෙන් බෞද්ධයා කොහොමත් එහෙම තමයි. අන්න බණක් අහන අහන්නේ නිකන් වැඩේ ස්ථාවර වෙන එකක් මිසක් අස්ථාවර වෙන ඒවාට කැමති නැහැ. එහෙම කැමති නැහැ. නිකන් හිතස නිකන් ඒ නිකන් හිත සතුටක් හිත ඇති කරගෙන එහෙම නවත්තන්න පුළුවන් ඒවා මිතක් අර මොකද්ද කියන්නේ හිත නිකන් රිදෙන ඒවාට කැමති නැහැ. හිත රිදෙන ඇනෙනවා වදිනවනේ. ඒතර කැමති නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. කමටහනක් උනන් නිකන් හොඳයි කියලා හිත සතුටුනොත් ඇන්නොත් කැමති නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. ওই විදියට ගිහිල්ලා 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 දවසක කරගන්නම දෙයක් නැතුව අසරණ වෙච්ච දවසක ඔන්න බාර ගන්නවා අනේ නිවන කියලා. ඒ විදිහේ ගමනක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒක දැකපු එක වටිනවා. දැකපු එක වටිනවා. ඔය විදිහට කාලයක් තිස්සේ මෙහෙම මෙහෙම කරා. අන්න දැන් මම ටිකක් බාර ගන්න සූදානම්. ඔය කිව්වාට ඔය ප්‍රකාශ මං කියන ඕකත් ආපහු වෙනස් වෙනවා. ඕකත් ආපහු වෙනස් වෙනවා. තව පොඩ්ඩක් කල් දීලා බලන්න. ආපහු අර පැත්තට ඇදිලා යනවා. මේක මේ ලීනිය නෙමෙයි. ප්‍රේකී රේකී ක්‍රමයකට යන්නේ නැහැ. මේකේ ස්පයිරල් එකක් තමයි යන්නේ. හැම වෙලේම සෙන්ටර් එකට ලං වෙවි චක්‍ර කැරකෙන. ඒතකොට ඒ චක්‍රේ ලොකු චක්‍රයක් නැති වුණාට ඊළඟට තව චක්‍රයක් එනවා. තව චක්‍රයක් එනවා. ඔන්න ඔය විදිහේ හරි සුනාමියක රැලි 3-4ක් ගියාට පස්සේ දෙයක් නැහැනේ. පළවෙනි ඒවා තමයි කෝච්චි පෙරලගෙන 10-2000 මරාගෙන අඩි 50 මීටර් 50 උඩින් එන්නේ. පළවෙනි රැලි දෙක තුන තමයි. ඊට පස්සේ දෙයක් නැහැ. ඊට පස්සේ දෙයක් නැහැ. අන්න ඒ වගේ ගමනක් ඔතන තියෙන. ඒතකොට නැවතත් ඔය ආසාවෙයි. නැවතත් ඔය ආසාවෙයි ළඟදීම බලාපොරොත්තු වන්න to be continued කියලා කියන්න පුළුවන් අපිට. හැබැයි කමක් නැහැ. දැන් එක වටයක් දැක්කා ආපහු බලනවා ආපහු තේරෙනවා. ඒ මෙහෙම ගිහිල්ලා බලන්න පුළුවන්. අනිත් එක ඔෆිස් එකට ගිහිල්ලා බලන්න ඕනේ නියම උපේක්ෂාව. හරි ගන්න කන්දර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. කන්දෙන් ගමට යන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ කියලා දිනා භික්ෂුවට කියලා අනන්තරගත වෙලා විතරක් ඉන්න එපා. හැමදාම ගමට යන්න ඕනේ. උඹලට කන්න ඕන නම් ගමට ඵලයල්ලා. අද කාපු එක පැක් කරගෙන හෙට ගිහිල්ලා කන්න බෑ. එහෙම බෑ. ඒ වෙනුවට කන්න ඕනේ නම් එදාට ගිහිල්ලා රැස් කරගෙන එන්න ඕනේ. භික්ෂුවකට ආහාර සම්බන්ධ තියෙනවා, ශික්ෂාපද බර ගන්නක්. අන්න මේ පැක් කරගෙන අරන් යන්න බෑ. පැක් කරගෙන අරන් යන්න බෑ. කෑවා හොඳට කෑවා, හොඳට වැඩි වෙන්නත් එක කෑවා, තිබ්බා ගියා. ආයාපව නම්ම නැහැ. කන එක කනවා, ඒ දෙයක් නැහැ. හැබැයි එතන තිබ්බා අතහැරිය ගියා. නන්න භික්ෂුවකට දෙන ආහාර වගේ මෙන්න මේ ලෝකේ පරිභෝග කරන්න කියලා තමයි කියන්නේ. මේ වර්තමාන මොහොත. ඒ ආහාරය ලැබුණ ඒක පරිභෝග කරා තිබ්බා ගියා. අයියෝ අපරාධි තව ටිකක් කන්න තිබුණා කියලා පස්සේ හිතුවොත් වැඩි අවුල්. නැත්තම් කයවමදි මේ නැත්තම් කෑව වැඩි කියලා ඔය පස්සේ කල්පනා කර කර ඉඳුවොත් වැඩි අවුල්. ඒ මොහොතේ ඒ වෙලාවේ ජීවත් වෙනවා. ඒ මොහොත උපරිමින් විඳින්න උත්සාහ කරනවා. දැන් අපි හිතමු ඔෆිස් එකේ මේසෙ උඩ තියෙනවා මොකක් හරි නිකන් අපි හිතමු ඩෝනට් එකක්. ඉතින් ඕකනේ ජීවිතය. ආයෙත් වෙන කට්ටිය ගැන කල්පනා කර කර ඉඳියට වැඩක් නැහැ. ඈ ඒ වෙලාවට ඒ මේසෙ උඩ තියෙන ඩෝනට් එක රස විඳීම තමයි මේ ජීවිතය කියන්නේ. ඒ වෙලෙත් මේසෙ උඩ තියෙන ඩෝනට් එකක්. ආ ඒක කෑවා. ඒක රස විඳා එතනින් ඉවරයි. ඊළඟ මොහොතේ මොකද? ඊළඟ මොහොතේ වැඩ. ආ එහෙනම් වැඩ කරනවා. ඔන්නෝවිතේ ගමනක් ඒ වෙලාවේ ඒ මොහොතේ ජීවත් වෙන්න කරන ආරාධනාවක්. එහෙම නැත්නම් භික්ෂුවකට දුන්න ආහාර වගේ මේ ලෝකේ පරිභෝග කරන්න කියලා කියන්නේ. ඉතින් එතකොට ගිහිල්ලා බලන්න කන්දෙන් බැහැලා ගමට ගිහිල්ලා බලන්න ඕනේ දිනුෂාන්. එතකොට මොකද වෙන්නේ කියලා. ඒ වගේ පාගුවාද ගියාට පස්සේ ඒකට පෙම් බඳිනවා ආපහු.
එහෙමද? ඒකට බයයි දැන් අර ඇතුළට වෙලා ඉන්න ආසයි දැන්.
ඔව්. ඒකත් එක අන්තයක් වෙනවානේ සාමාන්‍යයෙන් කැලේට වෙලා ඉඳියොත් නිවන නැහැ. එහෙම පොඩක් ගිහිල්ලා අර කුණුකොඩට වැටෙන්න ඕනේ. අප කුණුකොඩට වැටිලා බලන්න ඕනේ. ආ කොහමද මගේ හිතේ තත්ත්වේ? ඔය කියන විදිය ඇත්ත උපේක්ෂාවක් තියනවාද කියලා. මොකද කෙලෙස් අර නිකන් උපේක්ෂාජය දාදි දෙකක් තියෙනවනේ. අඥාන උපේක්ෂාවක් කියලා එකකුත් පනවනවා. මොකද්ද මේ අරමුණු නැති නිසා, මේව පොඩ්ඩක් දුරස් වෙච්ච නිසා, අපි හිතමු සින්දුවක් අහපු නිසා, පොඩ්ඩක් විවේකෙන් කල් ගත කරපු නිසා හිත උපේක්ෂා වෙනවා. ඒක කියන්නේ මොඩයන්ගේ උපේක්ෂාවක් විදියට. මොකද ප්‍රශ්නයක් එනකම් විතරයි ඔක තියෙන්නේ. ඈ මොකක් හරි ගැටලුවක් මතුවලා එනකම් විතරයි තියෙන්නේ. නෑ මේක ප්‍රඥාව තුළින් ලැබිය යුතු උපේක්ෂාවක් තමයි මේ කියන්නේ. ඒතොර ඒ සඳහා ගමට ගිහිල්ලාම බලන්න ඕනේ. ඔෆිස් එකට ගිහිල්ලාම බලන්න ඕනේ. අර ඉදියේ ප්‍රශ්න ඇවිල්ලාම බලන්න ඕනේ. දැන් කොහොමද උපේක්ෂාව? අන්න දැනුත් තියනවා නම් කිව්ව හැකි, ප්‍රශ්න අතරෙත් තියනවා නම් කිව්ව හැකි, ඔෆිස් එකේදීත් තියනවා නම් කිව්ව හැකි. ආ මේක නම් ප්‍රඥාව මුල් කරගෙන ලැබෙන උපේක්ෂාවක් කියලා. මුලින් අරගෙන අනුග්‍රහ කරනවා අපි අතරම. කැලේකට යනවා, ගෙදරට යනවා, පාළුගේකට යනවා, සොඤ්ඤාගාරයකට යනවා, හොසවනකට යනවා. ගිහිල්ලා තනි වෙලා මේ වැඩේ කරපන් කියලා බුදුරජාණන් වහන්සේ මගක් පෙන්නනවා. හැබැයි පස්සේ කියනවා කැලේටම වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ගමට ගිහිල්ලා බලන්න ඕනේ. ගමට ගිහිල්ලා බලන්න ඕනේ. අන්න අර විදිහේ උපේක්ෂාවකින් මුල් විදිහේ අර විදිහ අරමුණු නැති නිසා ඇති වෙන උපේක්ෂාවකින් සැනසීමක් ඇති කරගෙන බලන්න ඕනේ ප්‍රතිපදාව වඩ아가න අර විදිහේ ස්ථිර උපේක්ෂාවක් බවට පත් කරගන්න. එහෙම නැත්තම් ප්‍රඥාවෙන් එන උපේක්ෂාවක් නොවේ නම් ඒක ස්ථිර නැහැ. මේක නිය අරමුණු අතරේ විවේකයි, ප්‍රශ්න අතරේ විවේකයි, පිස්සකේදී විවේකයි කියන එක තමයි ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒක අමුතු කතන්දරයක්. ඒක නිදී ඔෆිස් ගිහිල්ලාම බලන්න වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි නිරෝෂ අපි වෙන අවසන් කළා.
එහෙනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට මම ඉන්ද්‍ර මහත්මියට ආරාධනා කරනවා.
සාදු 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 වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස දාරත්තේන කතං සබ්බං අච්චයං කමතමි බන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පති සග්ග සම්පති මේ වචතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡතෝ
දෝසාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු
සෝපත්තේවා හැම දිනාටම තෙරුවන් සරණයි.